නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්න අවසරයි අද දවසේදීත් අපි නාමය කියන මාතෘකාව යටතේම තවත් දාර්ශනික පැත්තකට අවධානය යොමු කරන්න කැමතියි. දැන් මේ වෙනකොට අපි තේරවාද ක්‍රමයේ හැටියට නාමය කියන එක හඳුන්වා ගන්නට යෙදුනා. නාමයේ තියෙන මූලික ලක්ෂණ රාශියක් අපි කතා කරා. ඊට පස්සේ ප්‍රායෝගිකව නාමයට පැමිණෙන ආකාරය අපි කතා කරා. බටහිර දර්ශනයේ දැනට තියෙන අදහසුත් සහිතව විශේෂයෙන් භෞතිකවාදය පිළිබඳව භෞතිකවාදයත් අරගෙන ඒකෙදී අපිට තේරිච්ච දේ තමයි භෞතිකවාදයෙන් විස්තර කරගන්න බැරි ප්‍රධානම ලක්ෂණය තමයි අවබෝධය නැත්නම් අන්ඩර්ස්ටෑන්ඩින් කියන එක. ඊට පස්සේ මේ භෞතිකවාදය තුළ සියල්ල නියත භාවයටපත් වෙච්ච ඩිටර්මිනිස්ටික් view එකටත් යනවා කියන එක අපි කතා කරන්නට යෙදුනා. ඊළඟට අපි මේ භෞතිකවාදය සම්බන්ධයෙන් එහෙම කතා කරගෙන ඇවිල්ලා ද්විත්වවාදය, ඒ කියන්නේ නාම ධර්මය අපි කතා කරාට පස්සේ නාම ධර්මවල තියෙන බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියට ඒ නාම ධර්මවල තියෙන අනාත්මය අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නට යෙදුනා. ඒ තියෙන අනාත්ම ලක්ෂණය ගැන අපි කතා කරා. මොන මොන පදනම් වලින්ද තේරවාදයට අනුව නාමය අනාත්මයි කියලා කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගවේෂණය කොයි ආකාරයෙන් වෙන්නට ඇද්ද කියන එක අපි තේරවාද කෝණේ උපකල්පනය කරන්නට යෙදුනා. ඒතර ඒකෙදී හුදු ගති ස්වභාව ටිකක් වීමත් ඇති වෙලා නැති වෙලා යන ගති ස්වභාව ටිකක් වීමත් කියන ලක්ෂණ වලින් අපිට තේරුම් ගන්න පුළුවන් වුණා නාමය කියන එක අනාත්මයි කියන එක. නිසා අර හොයා ප්‍රායෝගික හොයාගෙන ආවම අපි අවබෝධය කියන තර තමයි නතර වෙන්නේ. ඒ අවබෝධය ලැබෙන්නට නම් භෞතිකයෙන් අන්‍ය වෙච්ච දෙයක් තිබිය යුතුයි කියන අදහසට අපි පැමිණියා. එතකොට ඒ අභෞතික දෙය සමහරෙක්ව ආත්මයක් කියලා, ඒක සමහරෙක්ව අනාත්මයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක අනාත්මයි කියනට පදනම් මොකද්ද? මොන ක්‍රමයටද ඒක අනාත්මයි කිව්වේ කියන එක අපි අද එදා සාකච්ඡාවට ගත්තා. ඊළඟට අද අපි කතා කරන එක තමයි මේ ද්විත්වවාදී නැත්නම් ඩුවලිසම්, භෞතිකයේ සහ අභෞතිකයේ කියන දෙකම පිළිගන්න වාදයට තියෙන ගැටලු කීපයක් අපි සාකච්ඡාවට ගන්නවා. ඒක සම්බන්ධයෙන් තියෙන විරුද්ධ මත මොනවද කියන එකත් අපි විමසලා තියෙන්නට ඕනේ. ඒක තමයි අපිට හාත්පසින් මේක වැටහෙන්නේ. ඒකෙදී අපි විශේෂයෙන්ම කරුණු කීපයක් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක තමයි categorical problem කියන එක. මම මේක ලියනකොට දාන්න ඇතුළත් කරන්න නැහැ. මම පස්සේ ඒක හිතුවා සාකච්ඡා කරන්න කියලා. categorical problem, ඊට පස්සේ problem interaction, වසේ types of dualism. මේ කියන ටික මම සාකච්ඡාවට ගන්නවා. එතකොට මේ dualism කියලා කියන්නේම අභෞතිකයක් තියෙනවා කියන අදහසින් කතා කරන වාදය. ඒකේ සමහරකෝ ඒක ආත්මය කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනා හැටියට ඒක ආත්මයක් නේ, හුදු ගති ස්වභාවයක්, ගති ස්වභාවල එකතුවක් ඇත්තට මේ භෞතික සදර්ම සමූහය. ඒක categorical problem කියන එක ගේන්නේ ඇත්තටම මේ categorical error කියලා ඇත්තටම කියන්න ඕනේ ඒක. නැත්නම් problem කියලා ගමු. ඒක ගේන්නේ ඒ දර්ශන ඉදිරිපත් කරන්නේ ගිල්බර්ට් රොයල් කියන දාර්ශනිකයා. ගිල්බර්ට් රොයල් කියන දාර්ශනිකය තමයි මේ අදහස ඉදිරිපත් කරන්නේ. ඔහුගේ උදාහරණයක් තියෙනවා. උදාහරණ කිහිපයක් ගේනවා. එකක් තමයි කවුරු හරි කෙනෙක් විශ්වවිද්‍යාලයක හොඳට තේරුම් ගන්න විශ්වවිද්‍යාලයකට යනවා. විශ්වවිද්‍යාලයකට ගියාට පස්සේ ඒ කියන්නේ යුනිවර්සිටි විසිටර් කියන එක තමයි ඒක උදාහරණේ දක්වලා තියෙන්නේ. ඔව් විශ්වවිද්‍යාලයකට ගියාම අපි දකිනවා පුස්තකාලයක් තියෙනවා. පුස්තකාලය තියෙනවා. ඊට පස්සේ ස්ටඩි හෝල් නැත්නම් උගන්වන ශාලා තියෙනවා. මොනවද කියන්නේ? දේශන ශාලා. ඊට පස්සේ ඔෆිස් එක තියෙනවා, කාර්යාලය. මේ විදිහට මේ විශ්වවිද්‍යාල එක එක තැන්වලට ගිහිල්ලා විශ්වවිද්‍යාලේ තියෙන කොටස් බැලුවට පස්සේ මේ ආගන්තුක පුද්ගලයා මේ ආගන්තුක කෙනා තව කෙනෙක් එක්කන් යනවා. මේ ආගන්තුක කෙනා මේ ඔක්කොම තැන් බැලුවට පස්සේ අහනවා ප්‍රශ්නයක්, කොහෙද විශ්වවිද්‍යාලේ? මම විශ්වවිද්‍යාලේ තාම දැක්කේ නැහැ නේද? ඒ කියන්නේ විශ්වවිද්‍යාලේ තියෙන හැම අංගයකටම යා එක්කන් යනවා. එතකොට ගියාම අහනවා කෝ විශ්වවිද්‍යාලේ කියලා. එතකොට ඒ ප්‍රශ්නේ සාමාන්‍යයෙන් වැරදි ප්‍රශ්නයක්. මොකද හේතුව දැන් මේ විශ්වවිද්‍යාලය ඇතුලේ තියෙන පුස්තකාල, දේශනශාලා, කාර්යාල වගේ අංග වෙන වෙනම අංග ලෙස අපිට කැටගරයිස් කරනවා. නැත්නම් ඒවා මොනවද කියන්නේ වර්ගීකරණය කරන්නට පුළුවන්. ඒවා ගොඩවල් වලට එකතු කරන්නට පුළුවන්. ඒ කියන්නේ උදාහරණ පුස්තකාලය, ඊට පස්සේ දේශනශාලාව, කාර්යාලය. මෙහෙම යන එකට විශ්වවිද්‍යාලය ලේ කියන එකත් මේ ගොඩනම දැම්මොත් මේක කැටගරිකල් එරර්. ඒක ප්‍රශ්නයක්. මොකද විශ්වවිද්‍යාලය කියන වචනය මේ එහි අංගවලට ඇතුළත් වෙන්න ඕනේ දෙයක් නෙවෙයි. විශ්වවිද්‍යාලය කියලා කියන්නේ මේ සියලු දේවල් එකට තියලා හරියට ක්‍රියාත්මක වෙනකොට අපි විවහාර කරන නමක්. මේ සියලු දේවල් වල පැවැත්ම සහ ඒවා හරියට ක්‍රියාත්මක වෙනකොට කියන දේ තමයි විශ්වවිද්‍යාලය කියලා කියන්නේ. නැත්නම් විශ්වවිද්‍යාලයේ එහි කොටසක් ලෙස දක්වන්නට පුළුවන් දෙයක් නෙවෙයි. පුස්තකාලය, කාර්යාලය, දේශනශාලා වගේ විශ්වවිද්‍යාලය කියලා කොටසක් නැහැ. ඒක දෙයක් නෑ. ඒක එකට කැටගරයිස් කරන්න, එකට ගෲප් කරන්න, එකට එක ගොඩකට දාන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ සියල්ලෙම එකමුතුව සහ මනාව ලෙස ක්‍රියාත්මක වීමට තමයි විශ්වවිද්‍යාලය කියලා තියෙන්නේ. එතකොට මොහුගේ තර්කය තමයි රූපයේ මේ කොටස් අපේ ශරීරයේ තියෙනවා. ඒ කොටස් ක්‍රියාත්මක වෙනකොට අපි කතා කරනවා, ආදී වූ දේවල් සිද්ධ කරනවා. එතකොට මනස කියන්නේ දැන් මේකෙදි වෙන්නේ ඩුවලිසම් වලදී කරලා තියෙන්නේ. දැන් අතිබු මොළය, අතපා, අත්පාද ආදී කොටස් වලට අමතරව මනස කියලා නැත්නම් සිත කියලා තව කොටසක් අපි ඇතුළත් කරගන්නවා. රූපේට වගේම තවත් ඒ වගේම දෙයක් තියෙනවා. මේ සියල්ලම එකමුතු වෙන තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. තේරවාදී හැටියට එහෙමනේ. පරමාර්ථ ධර්ම ගත්තම සතර මහා ධාතුව නේද? ඊට පස්සේ මොනවද උපාදාය රූප ටික, ඊට පස්සේ නාම ධර්ම ටික. මේ සියල්ලම එකම ගොඩට අපි ගන්නෙ නේ. වෙන වෙන ගති තිබුණාට එකම කැටගරයිසේෂන් එකේ තමයි අපි ඉන්නේ. ඒ කියන්නේ ඒකේ ලෝකේ පවතින දේවල් කියන එක. ඔහුගේ තර්කය තමයි දැන් මේ සියල්ලම එකතු වුණාම මේ මනස කියන එක මෙහෙම ගන්න එක වැරදි. මේ මනස යනු මේ සියල්ලේම එකමුතුවෙන් අපිට වැටහෙන දෙයක් අර විශ්වවිද්‍යාලේ වගේ. මේක තමයි ඔහුගේ තර්කය. එතකොට ඒකෙන් ඔහු අදහස් කරන්නේ ඔහු ඇත්තටම දැන් ඩෙකාට් කියවප කතා මතක ඇති කොහොමද I think therefore I am. මතකනේ මම හිතනවා ඒ වෙලාවෙ මම සිය යුතුයි. ඔහුගේ තර්කය තමයි I act therefore I am. මම ක්‍රියා කරනවා, හැසිරෙනවා, ඒ නිසා මම වෙමි. ඒ නිසා සිත යනු හුදු ඉන්ටලෙක්චුවල් නැත්තම් චේතාන්විතව සිදු කර නැත්තම් අපි දැනුවත්ව ඕ නැත්තම් චේතාන්විතව සිදු කරන සියලු ක්‍රියාකාරකම් කියන එක තමයි ඔහුගේ තර්කය. එතකොට ඔහු සාමාන්‍යයෙන් වැටෙන්න ඕනේ මොන ගොඩටද? භෞතිකවාදී බිහේවියරිසම්, බිහේවියරිස් කෙනෙක්ගේ තැනට තමයි ඔහු සාමාන්‍යයෙන් දාලා තියෙන්නේ. මේක ද්විතවාදීන්ට එන තවත් ප්‍රහාරයක්. ඒක ඊතරම් ප්‍රබල ප්‍රහාරයක් ලෙස මට පේන්නේ. නමුත් ඒක තියෙන චෝදනාවක් තමයි. සාමාන්‍යයෙන් ඔබ සාකච්ඡාවක් යනකොට භෞතිකවාදීෙක් බෞද්ධ පදනමින් කතා කරනකොට සාමාන්‍යයෙන් මේ තර්කය ගේන්නට පුළුවන්. ඔබලා සිත කියන දෙය, බෞද්ධයයි සිත කියලා කියන දෙය අමුතු දෙයක් නෙවෙයි. මේ රූපේම ක්‍රියාවලියක්. රූපේම ක්‍රියාවලියක් කියන එක කෙනෙක් තර්ක කරන්නට පුළුවන්. ඒ වගේ කතා කරන අදහසක් ඩුවලිසම් වලත් තියෙනවා. මම අවසාන වෙනවා types of dualism කියන තැනට ආවම ද්විත්වවාදී තියෙන බෙදීම් වලට ආවම. ඉතින් මේක එක්තරා අදහසක්. එතකොට මේකේ තාම අර ගැටලු ටික තියෙනවා. behaviorism එකට ආපු ගැටලු ටික තියෙනවා තාම. ඒ කියන්නේ උදාහරණයකට මොන ඒකෙදි ඔහු කියන ඔහුගේන තර්කයක් තමයි මේ ගිල්බර්ට් රයල් කියන තර්කයක් තමයි. ඔය කට්ටිය කවුරු හරි කෙනෙක් මම උසස් පුද්ගලයෙක් කියලා හිතුවට හරියන්නේ නැහැ. උසස් පුද්ගලයෙක් කියලා හිතුවට හරියන්නේ නැහැ. තමන් තුල ඒ ක්‍රියාකාරකම් තිබුණේ නැත්තම්. ඒක යම් ක්‍රමයකට ධර්මයට ගැලපෙනවා. අපිත් ඒක කියනවනේ. තමන් උසස් කෙනෙක්, බ්‍රාහ්මණයෙක් කියලා හිතුවට හරියන්නේ නැහැ. කර්මය හරියට බ්‍රාහ්මණ කර්ම නැත්තම් හරි යහපත් කර්ම සිද්ධ කරේ නැතිනම් ඔබ සැබෑ බ්‍රාහ්මණයෙක් නෙවෙයි කියලා බුදුරණස්සේ දේශනා කළේ. නජජ්ජාවසලෝ හෝති නේ, නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ කම්මුණාවසලෝ හෝති කියලා කියලා තියෙනවනේ. ඒතර ඒ වගේ ඔහුත් අදහස් කරනවා ඔබ හිතුවට හරියන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන අනුව තමයි ඔබ තීරණය. නමුත් එතන ප්‍රශ්නේ තියෙනවා ඔහු හිතනවා නිතාම. කායික වාචික ක්‍රියාකාරකම් වලින් තොරව හිතනවා. එතකොට ඒ හිතීම ඔහු දාන්නේ, ඒ හිතීම කියන එක ඔහු දාන්නේ මොලේ ක්‍රියාකාරීත්වයක් වගේ තැනකට. ඒ නිසා ඒ කියන්නේ ඔහු බිහේවියරිස් කෙනෙක් නෙවෙයි කියනත් සමහර තරකන තියෙනවා ඔහු සම්බන්ධයෙන් තියෙන දර්ශනයේ ඉතිහාස කතාවේදී. කෙසේ වෙතත් ඔහුගේ අදහස වුණේ මනස කියන එක වෙනම දෙයක් ලෙස කැටගරයිස් කරන්න එපා, මේ භෞතික ශරීරයේම එකමුතුවක් ලෙස ක්‍රියාත්මක වෙනකොට අපිට වැටහෙන දෙයක් තමයි මේ මනස කියලා කියන්නේ. ඒ කියන්නේ බිහේවියරිස් තියරියට තමයි ඔහුම කියනවා මගේ මේ ග්‍රන්ථය බිහේවියරිස් කෙනෙක්ගේ හැටියට කෙනෙක්ට වර්ග කරන්නට පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මේක පළවෙනි එක තමයි ද්විත්වවාදීන්ට කියන ප්‍රතිවිරුද්ධ තර්කයක් ලෙස. ඊළඟ එක ගේන්නේ interaction, problem of interaction. මේක ඉතාම බරපතල කතාවක්. problem of interaction. අපි සාමාන්‍යයෙන් කියන දෙයක්, ඒක ඩෙකාඩුත් කිව්වා බුදුදහමෙත් කියන දෙයක්, නාමය සහ රූපය කියන දෙක ඔවුනොවුන්ට බලපානවා කියන එක. නාමය සහ රූපය ඔවුනොවුන්ට බලපානවා. මේක පොඩ්ඩක් ගැඹුරින් හිතන්න. එතකොට අපි ගත්තොත් එහෙම මේ නාමය රූපය වත් එහෙම රූපය නාමය. රූපය භෞතිකය. නාමය අභෞතිකය. නාම රූපේ භෞතිකයක්, නාමය අභෞතිකයක්. එතන මේ දෙක භෞතිකයක් කියන එකේ ප්‍රධාන ලක්ෂණ තමයි ඉඩක් ගන්න දෙයක් වීම. මේ සබ්ස්ටෙන්ෂල් ගතියක් දෙන ඉඩක් ගන්න ද්‍රව්‍යය. අභෞතිකයක් කියලා කිව්වම ඒකේ භෞතික ලක්ෂණ නැහැ. ඒ කියන්නේ ඒක අරූපීමේ දෙයක් කියලා අපි කියන්නේ. තේරවාදයට අපි ඒක තව විශ්ලේෂණය කරගන්නවා ඊළඟ දවසේ. මම මේ ඉන්ටරැක්ෂන් එක තේරවාදයේ කෝණයෙන් කොහොමද බලන්නේ කියලා මම කතා කරනවා. අද ඒක මම කතා කරන්න යන්නේ නැහැ. මම තියෙන ආපු ඩුවලිසම් එකට එන චෝදනාවයි මම කතා කරන්නේ. අභෞතිකයක්කම් භෞතික ලක්ෂණ නැහැ. එතකොට මේ දෙක සම්පූර්ණයෙන් එකිනෙකට වෙනස් ලක්ෂණ ඇති ධර්ම දෙකක්. මේ දෙක එකිනෙකට වෙනස් ලක්ෂණ ඇති ධර්ම දෙකක්. මේක බැලූ බැල්මට බුදුදහම විශ්වාස කරන කෙනෙක්ට ඉතරම් ගැටලුවක් නොවෙන්නට පුළුවන්. මොකද අපේ තියෙන මූලික සිද්ධාන්තයක් තමයි නාමයයි රූපයයි එකිනෙකට ක්‍රියාත්මක වෙනවා කියන එක. එකිනෙකට බලපානවා කියන එක මූලික සිද්ධාන්තයක් ලෙස අපි දක්වලා තියෙනවා. නමුත් මේක බෞද්ධ නොවන කෙනෙක්ට නැත්තම් මේක දිහා මධ්‍යස්ථව බලන්න එන කෙනෙක්ට මතුවෙන ගැටලුව තමයි කොහොමද භෞතිකයක් අභෞතිකයටත් අභෞතිකයක් භෞතිකයටත් බලපාන්නේ කියන එක. මොකද ඒ දෙකේ කිසිදු සමාන ලක්ෂණ නැහැ. දැන් අපි කියනවා නාම රූප පරිච්ඡේද ඥාන එනකොට නාමය සහ රූපය කියන එක එකිනෙකට ලක්ෂණ දෙකෙන් යුක්තයි. එකිනෙකට වෙනස් ලක්ෂණ තියෙනවා. ඒතොර ඒ නිසා නාම රූප දෙකක් මෙතන තියෙන කියලා තේරුම් ගන්නවා. ඒතොර එන පෞද්ගලික ගැටලුව තමයි, එන පැහැදිලි ගැටලුවක් තියෙනවා. මොකද භෞතිකයට අභෞතිකයේ බලපාන්නටත් අභෞතිකයට භෞතිකයේ බලපාන්නටත් අඩුම තරමේ මේ දෙන්නා ළඟ සමාන ලක්ෂණ තියෙන්නට ඕන. මොනවද මේ කට්ටිය ගාව තියෙන සමාන ලක්ෂණ? එහෙම නැත්නම් කොහොමද මේ දෙන්නා ඉන්ටරැක්ට් කරන්නේ? මේ දෙන්නා යම් සම්බන්ධතාවයක් පවත්වන්නේ කියන ප්‍රශ්නේ තමයි ඔතන මතුවෙන්නේ. ඕක ගෙනාවේ මුලින්ම බොහිමියාවේ එලිසබෙත් කියන කුමරිය. ඩෙකාර්ට් මේ තමන්ගේ දර්ශනය ඉදිරිපත් කරාට පස්සේ එතුමියට ඒ හිතවත් සම්බන්ධතාවයක්, ඒ කියන්නේ ඩෙකාර්ට් කියන්නේ දාර්ශනිකයෙක් හින්දා ඒ කුමරියත් දාර්ශනික කතාවලට කැමති. ඉතින් ඒ දෙන්න අතර ලියුම් හුමාරුවක් යනවා. ඒ ලියුම් හුමාරුවේදී ඩෙකාර්ට් කියනවා මම මෙහෙම අදහසක ඉන්නවා දැන් කියලා. එතකොට කුමරිය අහන ප්‍රශ්නේ තමයි ඔබ කියන අභෞතික ආත්මය භෞතිකයට බලපෑමක් කරනවා කියන එක කොහොමද විස්තර කරන්නේ? මොකද භෞතික වස්තුවක චලනය, දැන් උදාහරණයට මම නටන්න ඕනි කියලා හිතුවොත් මම නටනවා, කතා කරන්න ඕනි කියලා හිතුවොත් මම කතා කරනවා. එතන ද්විත්වවාදයේ හැටියට චේතනාව උත්සාහය තිබුණේ සිතේ, නැත්තම් ආත්මයේ, නැත්තම් අපි කියන නාම ධර්මයේ කවර ක්‍රමයකින් හරි කිව්වොත්. එතකොට ඒ චේතනාව, ඒ උත්සාහය නිසා භෞතිකයේ සැලවෙනවා, භෞතික ක්‍රියාත්මක වෙනවා, භෞතික සැලවෙනවා, භෞතික ක්‍රියාත්මක වෙනවා. එතකොට ප්‍රශ්නේ එන්නේ කොහොමද අභෞතික දමක් භෞතිකයකට බලපෑමක් ඇති කරේ? මොකද අපි දන්න සාමාන්‍ය සිදුවීමක් තමයි, සාමාන්‍ය තියරියක්, ඔප්පු කරපු තියරියක්. සාමාන්‍ය භෞතික වස්තුවක් එක්ක පවතින අවස්ථා දෙකක විතරයිනේ. එක්ක එක හැමතිස්සෙම මොකද සාමාන්‍ය ඒකාකාරී ප්‍රවේගයකින් ගමන් කරමින් තියෙනවා, නැත්නම් නිශ්චලව තියෙන්නට ඕනේ. නිශ්චලව. එතකොට මේකේ ප්‍රවේගය වෙනස් කරන්නට නම්, අඩු කරන්නට හෝ වැඩි කරන්නට නම්, එහෙම නැත්නම් මේක ඒක අපි වෙනම ඇන්දොත් එහෙම වෙන පාටකින්
මේකේ ප්‍රවේගය වැඩි කරන්නට හෝ අඩු කරන්නට නැත්නම් මේකට අලුතෙන් ප්‍රවේගයක් ලබා දෙන්නට නම් අපි දන්න දෙයක් තමයි අනිවාර්යෙන් තියෙන්න ඕන එකක් මේ භෞතිකයට තව භෞතිකයකින් බලපෑමක් ඇති කර යුතුයි. ප්‍රතිවිරුද්ධව හෝ ඒ දිශාවට යම් ක්‍රමයකින්. ඒ ඇති කරන බලපෑමට කියනවා බලය කියලා මේ. යම් බලයක් ලබා දී යුතුයි. ඒ බලය ලබා දුන්නම තමයි යාගේ ඒකාකාරී ප්‍රවේගය වෙනස් වෙන්නේ. කො තොරණයකට හෝ මන්දණයකට ලක් වෙන්නේ. එහෙම නැත්නම් නිශ්චල පැවිදි දෙයක් චලනය වෙන්නට පටන් ගන්න. එතන තොරණයකින් පටන් ගන්න. එතකොට මෙන්න මේ කියන න්‍යාය ලෝකේ තියෙන දෙයක්. එතන භෞතිකයක් කොහොමද අභෞතිකයක් තුලින් සැලවන්නේ කියන ප්‍රශ්නය ඔතන පැන නගිනවා. ඒක මම සාමාන්‍ය ක්‍රමයකට ඔක ලියලා පෙන්නුවොත්, ඇඳලා පෙන්නුවොත් අපි මොනවා හරි දෙයක් අපේ ඇඟේ ඇවිල්ලා වදිනවා. අපේ ශරීරය ඇවිල්ලා යම් කිසි දෙයක් වදිනවා. එතකොට අපි ඉන්න මේ ශරීරයට මොකක් හරි දෙයකින් පහරක් වදිනවා. අපි ඉඳගෙන ඉන්නකොට මේක ඇවිල්ලා ඇඟේ වදිනවා කියලා හිතන්නකෝ. ඒ වෙලාවේදී මොකද වෙන්නේ? අපේ කායිකව දැන් ද්විත්වවාදයෙන් බලන දැන් බුදුදහමෙන් උදත් වල්න ක්‍රමයෙන් බලන ද්විත්වවාදයෙන් බැලුවම කායිකව ලොකු ඝට්ටනයක් සිදු වුණා. එතකොට මොකද උනේ? රූපකයට බලපෑමක් ඇති වුණා තව රූපයකින්. රූපයට පහරක් වැදුනා රූපයකින්, බාහිර රූපයකින්. මේ රූපයට බලපෑම් වදිනකොට, කායට වදිනකොට ඒක අපි මොකෙන්ද දැනගන්නේ? නාමයෙන්. නාමයෙන් විදිනවා අපි. නාමයට විදීමක් ඇති වුණා ද්විත්වවාදී හැටියට. ඇවිල්ලා බලපෑමක් වදිනකොට රිදෙනවා, වේදනාව හටනවා. කාය විඥානයේ හෝ වන විඥානයේ වශයෙන් හෝ මොනම ක්‍රමයකින් හරි ද්විත්වවාදී නානයින් ආත්මයට හරි, මං කියන්නේ ද්විත්වවාදී පොදුවේ ගත්තම කොහොම හරි නාමයට බලපෑමක් එනවා. ඒ විඳීම එනකොට මොකද වෙන්නේ? අපිට ඇති වෙන්නේ මොකද? සාමාන්‍යයෙන් මිනිහට පාරක් කරනවා, කෑ ගහනවානේ, ආ කියලා කියනවා, ආව් කියලා කියනවා නේද? එතකොට ඒ වැදින පස්සේ අපිට ඇති වෙනවා හඬක් පිට කිරීමේ අවශ්‍යතාවයක්. එතකොට විඳින නාමයෙන් විඳීම ඊට පස්සේ කෑ ගැසීමට සිතක් පහළ වෙනවා. ඒකත් නාමයක්. ඒ කියන්නේ විඳින සිත නිසා, වේදනාකාරී සිත නිසා අපිට කෑ ගහන්න සිතක් පහළ වෙනවා. ඒ කෑ ගහන්න සිත පහළනකොට මේ වස්තුවක් ඇදිච්ච නිසා මොකද වුනේ? අපේ තියෙන රූපය අපි ශබ්දේ පිට කරනවා. ශබ්දේ පිට කරනවා. මේකනේ සාමාන්‍යයෙන් වෙන්නේ. ඒක ශබ්දයත් රූපයක්. එතකොට මොන්න මේ මෙකැනිසම් එක සිද්ධ වෙනවා. මෙතන තියෙන ගැටලුව තමයි නාමයෙන් නාමයට බලපෑමක් ඇති කරනවා කියන එක කාටවත් මධ්‍යස්ථව බලන කෙනෙක්ට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේ දෙක එකම ගති ස්වභාව දෙකක්. නාමයකින් නාමයක් ඇති වුණා. හැබැයි රූපයෙන් නාමයට බලපෑමත්, නාමයෙන් රූපයට බලපෑමත් කියන මේ ඉන්ටරැක්ෂන් එක, මේ දෙක තමයි මෙතන ගැටලුවට එන්නේ. එහෙනම් මේ දෙක තමයි ගැටලුකාරී වුණේ. හේතුව මොකද? රූපේ තියෙන ගති ස්වභාව වලට සම්පූර්ණයෙන් වෙනස් ලක්ෂණ තමයි නාමයේ දරන්නේ. නාමයේ තියෙන ගති ස්වභාවට සම්පූර්ණයෙන් වෙනස් වෙන ලක්ෂණ තමයි රූපේ දරන්නේ. එසේ ඇති කල්ලි කොහොමද රූපේ ඇති වෙච්ච වෙනසක් හෝ රූපයට වෙච්ච බලපෑමක් උඩ රූපේ විසින් නාමයට බලපෑමක් කරේ කියන එක තමයි ඔතන ප්‍රශ්නේ. ඊළඟට නාමයේ විසින් කොහොමද රූපයට බලපෑමක්, විශේෂයෙන්ම කොහොමද රූපේ චලනය කරේ? මේක අභෞතික දෙයක් නම්, නාමය අභෞතිකයක් නම් කොහොමද රූපයට බලපෑමක් ඇති කරේ? මොකද්ද පදනම කියන ගැටලුව පැනලාගෙනවා. ඒ නිසා මේක තමයි ඒ කුමරී විසින් අහපු ප්‍රශ්නය. ඩෙකාට් එකට උත්තර දෙනවා. නමුත් ඒක සලකනවා ඒ උත්තර ඊතරම් සාර්ථක උත්තර නෙවෙයි කියලා. ඉතින් දැන් මේක ගැටලුවක් නොවෙන්නට පුළුවන් බුදුදහමේ කෝණයෙන් බලනකොට. මොකද අපි බුදුදහමේ උගන්වන දෙයක්නේ. නාමයෙන් රූපයටත්, රූපයෙන් නාමයට බලපෑමක් තියනවා කියන තැනින් තමයි මේක කතා කරන්නේ. බුදුදහම කියන්නේ පරීක්ෂණයක් කරලා ගන්න දෙයක් නෙවෙයි. ඒක හුදු දේශනාවක්. ඒකේ දර්ශනමය පැත්තක් තියෙනවා. නමුත් ඒක පරීක්ෂණයක් කළ දෙයක් නෙවෙයි, කරලා නෙවෙයි. අපි ඩ්‍රාමේ පිළිගන්නවා. මොකද නාමයට තියෙනවා අවබෝධය කියලා ලක්ෂණයක්. ඒ අවබෝධ ලක්ෂණය රූපයට තියෙනට බෑ කියලා බැලු බැලමට පේනවා. එතකොට නාමයේ පිළි අරගෙන ඒ නාමයට අනුව රූපය හැසිරෙන බව අපිට පැහැදිලි වෙනවා. රූපේට බලපෑමක් කරනකොට නාමයට පහ නාමයට ඒක බලපාන බව පැහැදිලි. එතකොට අපි මේ නාම රූප අතර අන්තර් සම්බන්ධතාවය පෞද්ගලික පිළිගන්න පිරිසක්. නමුත් මධ්‍යස්තව මේක සැකයෙන් නැත්තම් ඒක විමසමින් එන කෙනෙක්ට විමසමින් එන යමෙකුට ඇතිවෙන මේ ගැටලුව තමයි ඇතිවෙන ගැටලුවක් තමයි කොහොමද මෙන්න මේ අභෞතික වෙච්ච නාමය භෞතික වෙච්ච රූපයටත් භෞතික වෙච්ච රූපය අභෞතික වෙච්ච නාමයටත් බලපාන්නේ කියන කතාව. ඒක අපිට බැලූ බැලමට ප්‍රශ්නයක් නොවුනට මතක තියාගන්න මධ්‍යස්ත වෙන කෙනාට මේක ලොකු ප්‍රශ්නයක්. මොකද භෞතිකයේ රූපයේ ලක්ෂණ වෙනස් නාමයට වඩා. නාමයේ ලක්ෂණ වෙනස් රූපයට වඩා. ඒ නිසා මේ දෙක අතර අන්‍යමන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා කියන එක හිතාගන්නට අමාරු දෙයක්. ඒ කියන්නේ දැන් උදාහරණයකට රූපය ඇවිල්ලා තව රූපයක ගැටෙනවා කියන එක අපිට පැහැදිලි. නාම ධර්මයක් වෙනකොට කොහොමද මේ රූපයට වැඩිච්ච දෙය නාම ධර්මයේ විඳගත්තේ? මේක සංවේදී වුණේ කොහොමද රූප නාමයට? ඊළඟ රූපයට ආපු චේතනාවක් අනුව මේක අභෞතිකයක් නම් කොහොමද මේ රූපයට චලනයක් මුලින්ම සිද්ධ වුණේ? කොහොමද මේ වෙනසක් සිද්ධ වුණේ කියන පැත්ත ගැඹුරින් හිතනකොට ගැටලුගාරී තැනක් එන දෙයක්. ඒක මධ්‍යස්තව හිතන්න ගියාම තේරුම් ගන්න අපහසු තැනක්. ඒ නිසා තාම දර්ශනය ඇතුලේ කතා කරන දෙයක් තමයි ද්විත්වවාදීන්ට පිළිතුරු දී ගන්නට බැරි වෙච්ච ප්‍රබලම ද්විත්වවාදීට හැතිරු ගැහැටි වෙච්ච පහර තමයි ප්‍රොබ්ලම් ඔෆ් ඉන්ටරැක්ෂන් කියලා කියන්නේ. මේ නාමයයි රූපයයි එකිනෙකට අන්තර් සම්බන්ධතාවයෙන් ක්‍රියාත්මක වෙනවා කියන එක කොහොමද විස්තර කරගන්නේ කියන එක. ඉතින් ඕක තමයි ওই දෙක තමයි දැන් ද්විත්වවාද එකක් තමයි කැටගරිකල් එරර් කියන එක. ඒ කියන්නේ ඒක ඒ වගේ කැටගරයිස් කරපු එක අවුලක් කියන එක. රූපය ඒක වෙනම ධර්මයක් ලෙස ප්‍රබලම චෝදනාව තමයි මේ විදිහට ඉන්ටරැක්ෂන් කිරීමේ ප්‍රශ්නය කියන එක. මෙන්න මේ කියන ප්‍රොබ්ලම් එක, ඒ කියන්නේ මේ කියන ගැටලුව මත ද්විත්වවාදය කියන එකේ බෙදීම් කීපයකට අපි පැමිණ. ද්විත්වවාදී මම අවසානයේ ඒ කියන්නේ බෝඩ් එකේ ලිව්වා අවසානයේදී types of dualism කියලා. මේ ඉන්ටරැක්ෂන් ප්‍රොබ්ලම් එක පදනම් වෙලා හේතු කරගෙන ගැටලුවක් ඒකට පිළියමක් ලෙස ද්විත්වවාදීන් බටහිර ලෝකේ අදහස් ඉදිරිපත් කර දෙනවා dualism වලට. ඒකත් අපි ටිකක් දැනගෙන තියෙනක සුදුසුයි ඉදිරි පාඩම් වලට යන්නට කලින්. dualism කියන එකේ පළවෙනි එක තමයි substance dualism. substance dualism කියලා කියන්නේ නාමය කියලා වෙනම ධර්මයක් ඇත. නාමය කියලා වෙනම ධර්මයක් ඇත. ඒ දෙක ඉන්ටරැක්ට් කරනවා. substance dualism and the property dualism. නාමය කියලා වෙනම ධර්මයක් ඇත කියලා අදහසක් තමයි ඩිකාට් එහෙම විස්තර කරන්නේ. ඒතර බුදුදහමත් වැටෙන මේ substantial dualism කියන තැනට. ඒ කියන්නේ වෙනම ධර්මයක් තියෙනවා. property dualism කියලා කියන්නේ රූපේම ගතියක්. මේක රූපේම එක්තරා ක්‍රියාකාරීත්වය නිසා ඇතිවෙච්ච දෙයක් මිසක් මේක වෙනම ධර්මයක් නෙවෙයි. ඒක හරියට නිකන් උෂ්ණය කියන ගින්න කියන සබ්ස්ටන්ස් එක. ඒ ධර්මයේ නිසා අපිට දැනෙනවනේ හීට් එක කියලා එක. අපිට දැනෙනවනේ දැනීම. අපි ගාමන්නේ කියන්නේ මේ දැනීම නාම ධර්මයක් කියලා. අපි කියන්නේ එහෙම විස්තර කරන්නේ. ඒ දැනෙන බව රූපීමේ දෙයක් නෙමෙයි, ඒක සංවේදනාවක්. ඒ සංවේදනාව රූපයෙන්ම ඇතිවෙච්ච දෙයක්, රූපයෙන් ප්‍රතිඵලයක් කියලා තමයි කට්ටියක් කියන්නේ. ඒ වගේ මේ property dualistsලා කියන අය කියන්නේ නාමය කියන එක රූපයෙන්ම ප්‍රතිඵලයක් ලෙස, outcome එකක් ලෙස ඇති වෙන දෙයක්. ඒක උදාහරණයකට ගත්තොත් එහෙම දැන් අපි විද්‍යාත්මක ක්‍රමයෙන් ගත්තම hydrogen H2O කියලා කියනවනේ. hydrogen දෙකකුයි oxygen එකකුයි සම්බන්ධ වුණාම ඒ අංශුවට මෙහෙමනේ සාමාන්‍ය O අංශුවට H අංශු දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. හුදු ජල අණුවක් ගත්තම මේ ජල අණුවේ වායුමය ස්වභාවයක්, ද්‍රව භාවයක්, ඝන භාවයක් නැහැ. අඩුම තරමේ තවත් ජල අංශුවක් එකතු වෙන්නට ඕනේ. මේක ඒ හයිඩ්‍රජන් බන්ධනයක් ඇති වෙන්නට ඕනේ. අඩුම තරමේ මේක ද්‍රවයක් හෝ ඝනයක් ලෙස හෝ වායුවක් ලෙස අර්ථකථනය කරනවා. විශේෂයෙන් ඝනයක් හෝ ද්‍රවයක් ලෙස අර්ථකථනය කරන්නට අඩුම තරමේ මේ දෙක අතර යම් බන්ධනයක් ඇති වෙන්නට ඕනේ. එතකොට solidity කියන එක ඝන භාවය කියන එක අපි මේක රූප කලාප සම්බන්ධයෙන් විස්තර කරා. ඝන භාවය කියන එක හුදු එක රූපයකට විතරක් තියෙන දෙයක් නෙවෙයි. රූප දෙක තුනක් එකතු වුණාම ඇති වෙන emergence එක. ඒක අලුතෙන් ඇති වෙන දෙයක්. ඒක ඇති වෙන ගතියක්. එතකොට බුදුදහම ඇටියට ඒක පටවිය ධාතුව කියලා අපිට කියන්නට වෙනවා. අපි ඒකක අන්තර් කලාපීය පටවිය කියලා විස්තර කරන්නට ඉඳි. එතකොට මේක ඉමේජස් මේ වගේ රූපය නිසා අලුතෙන් ඇතිවෙන දෙයක් මිසක් මේ නාමය කියන මේ ගතිය ඒක රූපෙන් රූපේම ඇතින ප්‍රතිඵලයක්. ඕනනම් එනට රූපෙන් අන්න දෙයක් ලෙස කියන්න පුළුවන් නැත්නම් රූපයෙන් ප්‍රතිඵලයක් ලෙස කියන්න පුළුවන්. ඒ වගේ නාමයක් තියෙන එක තමයි ප්‍රොපර්ටි ඩුවලිසම් කියන එකේ තේරුම. සබ්ස්ටෙන්ෂල් ඩුවලිසම් නැත්නම් සබ්ස්ටන්ස් ඩුවලිසම් කියන එකේ තේරුම තමයි වෙනම ධර්මයක් තියෙනවා. මේ දෙකක් මේක සියුම් ලෙස මේ වෙනස තේරුම් ගන්න. සමහරට අපිත් මේ අදහස ඉන්නවා වෙන්න පුළුවන් සමහර කෙනෙක් නොදැනුවත්ව. රූපේ තියෙනවා මොලේ ආදී ක්‍රියාකාරීත්වයේ උඩ නාමය කියලා විඳ ගන්න ගතියක් ඇති වෙනවා. ඒ රූපේම ප්‍රතිඵලයක් ලෙස. රූපේම අවුට්කම් එකක් ලෙස. ඒක උදාහරණයක් දෙන්නේ ගින්න කියන ද්‍රව්‍ය ඇඟට දැනෙනකොට අපිට හීට් එකක් දැනෙනවනේ. මේ දැනීම කියන එක රූපීමේ දෙයක් නෙවෙයි. ඒක අරූපීමේ දෙයක්. ඒක රූපයක් නෙවෙයි. අරූපය කියලා කියනකොට ඒක කියන්නේ අරූපී දෙයක් කියලා කියන්න පුළුවන්. ඒක රූපී දෙයක් නෙවෙයි. ඒක ගින්නේ ප්‍රතිඵලයක්. මේ සිත කියන බලන කෝණයෙන් බලන්න එපා. සිත කියන අපිට කෙලින්ම එන්නේ ටක් ගාලා ආයේ කාය විඤ්ඤාණය කියලා. කාය විඤ්ඤාණය කියලා. එතකොට ඔවුන්ගේ තර්කයේ හැටියට මේ සිත යනු ඒ වගේ රූපේ අවුට්කම් එකක්. ඒක රූපේ අවුට්කම් එකක් මේ දැනීම ආදී ටික. දැන් අර රයල් කියපු කතාවත් ඒක ටිකක් කිට්ටුයි. හැබැයි ඔහුනම් කිව්වේ කෙලින්ම සිත කියලා වෙනම දෙයක් නැහැ. හුදු මේ ක්‍රියාකාරීත්වයම තමයි පුද්ගලයා. මනස කියලා කියනවා නම් කියන්නේ එහෙම දෙයකට කියන එක. ඉතින් එතකොට මේක තමයි ප්‍රොපර්ටි ඩුවලිසම් සබ්ස්ටෙන්ෂල් ඩුවලිසම් කියලා කියන්නේ. ඊළඟට දැන් මේ ඉන්ටරැක්ෂන් එක ගැන කතා කරනකොට නාමයයි රූපයයි කියන දෙක මම හෙට කතා කරනවා බදාදට කතා කරනවා මේ කොහොමද තේරවාදයේදී මේ ඉන්ටරැක්ෂන් එක විස්තර කරලා තියෙන්නේ කියන එක. ඊට ප්‍රථමයෙන් අපි දැනගන්නට ඕනේ මේ නාම රූප අන්තර් සම්බන්ධතාවයේ පිළිබඳව ඩුවලිසම් එකේ තියෙන කතා ටික. මෙතන එකක් තමයි ඉන්ටරැක්ෂන් එක කියන්නේ ඉන්ටරැක්ෂනිසම්. ඉන්ටරැක්ෂනිසම් කියලා කියන්නේ නාමයේ රූපයටත් ඉන්ටරැක්ෂනිසම් එකේ තියෙන ක්‍රමය තමයි රූපය නාමයට බලපානවා නාමයක් නාමයට බලපාන්න පුළුවන් ඒ වගේම නාමය රූපයට බලපාන්න පුළුවන් රූපේ රූපයට කොහොමද බලපාන්න පුළුවන් ඒක පැහැදිලි දෙයක්. මෙන්න මේ කියන අර ප්‍රශ්නකාරී තැන අපි ප්‍රශ්න අහපු තැන පිළිගන්න එකක් තමයි මේ ඉන්ටරැක්ෂනලිසම් කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ. ඒ බුදුදහම තියෙන්නේ මෙතන මතක තියාගන්න. බුදුදහම තියෙන්නේ මේ ඉන්ටරැක්ෂනලිසම් කියන ඉන්ටරැක්ෂන් එක ගැන විශ්වාස කරන තැන පිළිගන්න තැන. ඊට පස්සේ කරන පැරලලිසම් කියලා පැරලලිසම් කියන එකේ අදහස් තමයි මේක ටිකක් අමුතු එකක්. රූපයෙන් නාමයට බලපෑමක්වත් නාමයෙන් රූපයට බලපෑමක්වත් උන් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි නාමයක් කියලා එකක් කියනවා. රූපයෙන් රූපයටම තමයි බලපාන. ඒ කියන්නේ අපිට කකුලට පහරක් වැදුනොත් කෑ ගැස්සෙන්නේ රූපයටමයි. නාමයට නෙවෙයි. රූපයටමයි කෑ ගැස්සෙන්නේ. එතකොට ඒ වෙලාවෙදිම කකුලට පාරක් වදිනකොට නාමයට ඒක දැනෙනවා. නාමයට ඒක දැනෙනවා. ඒ වගේම රූපය කෑ ගැස්සෙනකොටත් නාමයට ඒක ඒ විදිහටම දැනෙනවා. මේ දෙක නිකන් පැරලලි එකිනෙකට සමාන්තරව යනවා. හරියට සින්ක්‍රොනයිස් වෙලා. මොකද්ද කියන්නේ? ඒකද කොහොමද සිංහලෙන් කියන්නේ සින්ක්‍රොනයිස්? දැන් දකින්නවා ඉතින් ඔය ෆෝන් වල තියෙන. ඒ දෙක දැන් මගේ එක කොහොමද කියන්නේ? ෆෝන් දෙකක් සින්ක්‍රොනයිස් කරන්නේ නේ. අපි සාමාන්‍යයෙන් තියනවා ෆෝන් එකයි කම්පියුටරේයි සින්ක්‍රොනයිස් කරනවා. එතකොට ෆෝන් එකේ තියෙන තොරතුරු අපිට කම්පියුටරෙන් බලන්න. මොකද යුගල කිරීමක් වගේ එකක්. එතකොට මේ දෙක එකට වැඩ කරනවා. මේක හරියට උදාහරණයකට තව දෙන එකක් තමයි නේද? ඔර්ලෝසු බට්ටෙක් මෙහෙම මෙයා වෙලා තිනොත් තවත් එක්කෙනෙක් ළඟින් තිබුණොත් ඒ දෙන්නා වෙනම සංඛ්‍යාත වලින් ගියාට හැබැයි ටික වෙලාවක් ඇද්දි මොකද වෙන්නේ? දෙන්නම එකම දැන් එක්කෙනෙක් මෙහෙට තල්ලු කරලා අනිත් එක්කෙනා මෙහෙට දාලා තිබ්බා මෙහෙම මෙහෙම යන්නේ. හැබැයි ටික වෙලාවක් ඇද්දි ළඟින් තියනවා නයි දෙන්න. දෙන්නම එකම සංඛ්‍යාතයකට එන්න පටන් ගන්නවා. ඒ වගේ මේ නහම රූප දෙක පැරලලි වැඩ කරනවා. මෙන්න මොකද රූපයෙන් බලපෑමක් රූපයට එනකොට නාමයත් ඒ විදිහට හැසිරීමක් වෙනවා කියන එකයි අදහස් කරලා තියෙන්නේ. මේක තව ඩුවලිසම් එකක්. එතකොට මේකේ හැටියට මේ නාමයෙන් රූපයට බලපෑමක් එන්නේ නැහැ. ඊට පස්සේ නා ඔකේෂනලිසම් කියලා එකක්. මේ ඔකේෂනලිසම් කියන එකේදී මේක පැරලිසමට ගොඩක් සමානයි. රූපෙන් රූපයට බලපෑම වෙනවා. නාමය මේ විදිහටම රූපයට පහර වදිනකොට නාමයට දැනෙනවා. ඊට පස්සේ රූපේ කෑ ගැස්සෙනවා. එතකොට නාමයට දැනෙන. හැබැයි මේ නාම නාම අතර සම්බන්ධය ඇති කරන්නේ දෙවියන් වහන්සේ. විශේෂ සිතකින්. විශේෂ ඥානයකින් නැත්තම් යුනිවර්සල් සිතකින් තමයි කොහොමද නැත්නම් නාමෙන් නාමයට බලපෑම වගේ ප්‍රශ්නයක් එනවානේ. දාරක කිව්වේ කෙලින් මේක සින්ක්‍රොනයිස් වෙලා තියෙනවා. රූපේ යම් ක්‍රමයකට හැසිරෙනවා නම් ඒ වෙලාවෙම නාමයටත් දැනෙනවා. ඒතර මොකක්වත් ක්‍රියා කළ නැහැ නාමෙන්. එහෙමද තියන්නේ? නාමෙන් ක්‍රියාත්මක වෙලා නැහැ. නාමයේ රූපේ වැඩ කරන විදිහට හිතන එකක්. ඒක හරිය අමුත් තර්කයක්. මේ දෙවෙනි එකේදී නෑ නාමෙන් නාමයට බලපෑමක් තියෙන්නේ. ආ ඒල බලපෑම එහෙනම් ඇති කරේ මොකද්ද? දෙවියන් වහන්සේ විසින්. මොකද ඒකේ තව තර්කයක් මතක තියාගන්න මේ නාමයේ එකක් ලෙසනේ පවතින්නේ මෙතන. දැන් අපේ බුදුදහමේ හැටියට අපිට හිතනවා මේක ධර්ම හිතක සිතා දුර තව සිතා කටගත්තා කියලා නිකන් අර මේ මෙහෙම මෙහෙම යන කතාව. ගොඩක් වෙලාවට මේ වගේ දර්ශනවල තියෙන එක සිතක් කියලා දෙයක් තියෙනවා. ඒ සිතට පූර්ව අධ්‍යක්ීම නිසා පසුව අධ්‍යක්ීම වෙනවා වගේ කතා කරලා තියෙනවා. එතකොට මේ වෙනස ඇති වෙනට හේතුව දෙවියන් වහන්සේට ඒ අදහස ගිහිල්ලා දෙවියන් වහන්සේ අදහස දැනගෙන එතනින් මෙතනට බලපෑම ඇති කරා කියනවා. ඊට පස්සේ අවසාන එක තමයි එපිෆිනොමිනලිසම්. කොහොමද කියන්නේ? එපි
Epiphenomenalism.
Epiphenomenalism කියන එකේදී පොඩි වෙනස්කමක් තියෙනවා. රූපයෙන් රූපයට තමයි බලපෑම තියෙන්නේ. හැබැයි අර ගින්න වදිනකොට රස්නේ දැනෙනවා වගේ රූපයට පහර වදිනකොට නාමය කියන එකක් ඇති වෙනවා කියලා කියන්නේ රූපේ අවුට්කම් එකක් වෙනවා නාමය කියන එක. රූපේ අවුට්කම් එක. රූපේ කෑ ගහනකොටත් ඒ විදිහටම අවුට්කම් එකක් ලෙස නාමය ඇති කරනවා. මේකෙදි රූපෙන් නාමයට එන බලපෑමක් විස්තර කරනවා. නාමය කියලා ඒතර අදහස් කරන්නේ රූපේම ප්‍රොඩක්ට් එකක්. අවුට්කම් එකක්. මොකද නාමය සියුම් දෙයක්නේ. රූපේ ගරලුයි. ඒ රූපෙන් නාමය හටගන්නට පුළුවන්. රූපේ ප්‍රතිඵලයක් ලෙස නාමය පවතිනවා. හරියට ගින්දරෙන් අර දැනීම අපිට ලැබුණා වගේ අභෞතිකමයි. මේ විදිහට මේ නාම රූප දෙක අතර තියෙන මේ සම්බන්ධතාවය මෙන්න මේ ප්‍රශ්නේ මතක තියාගන්න. මේක විසඳගන්නට අපහසු නිසා සමහර දාර්ශනිකයන් මේ ක්‍රමවලට මේ නාම රූප දෙක ගැන හිතවද. මේ හැමෝම ඩුවලිස්ලා. මේ හැමෝම සිතක් පිළිගන්න අය. මේ හැමෝම සිතක් පිළිගන්න අය. නමුත් මේ පල්ලෙහා තුන් කට්ටියව තේරනවා ඇති ටිකක් භෞතිකවාදයට කිට්ටුයිනේ. ඒ කියන්නේ ඒකේ භෞතිකයක්මයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. අන්තිමට කාටත් මේකේ නාමයට රෙස්පොන්සිබිලිටියක් දෙන්න බෑ. නාමයට වගකීමක් දෙන්න බෑ. මේ 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 අවසාන තුනේම. මොකද අවසාන තුනම එන්නට හේතුව තමයි රූපේ ක්‍රියාත්මක වෙන්නේ තවත් රූපයක් නිසා. ඒකට භෞතික දෙයක් ක්‍රියාත්මක වෙන්නේ භෞතික දෙයක බලපෑම ඕනේ. ඒ නිසා නාම රූප අතර සම්බන්ධතාවයේ අර කියන මට්ටමින් සිදු නොවිය යුතුයි කියන උපකල්පනයේ මත ඉඳගෙන තමයි මේ කතාවල් ගොඩනැගිලා තියෙන්නේ. එනිසා මේ තුනෙන්ම කවදාවත් අපිට ෆ්‍රී විල් එක හොයන්නට බෑ. මතක තියාගන්න. ෆ්‍රී විල් එක අන්න ෆ්‍රී විල් එක හොයන්නට තියෙන එකම ක්‍රමය මතක තියාගන්න. දර්ශනයේ තියෙන එකම දේ තමයි ඩුවලිසම්. සබ්ස්ටෙන්ෂල් ඩුවලිසම්. ෆ්‍රී විල්. තව එකක් තියෙනවා ප්ලූරලිසම් කියලා. ඒ කියන්නේ ධර්ම තුනක් හෝ වැඩි ගණනක් විශ්වාස කරන පිරිස. ඒ කට්ටිය උනත් හැබැයි ප්‍රධානම දේ අභෞතිකයක් රූපයෙන් අන්නේ වෙච්ච අභෞතික ධර්මයක් තිබිය යුතුයි කියන තැන විතරයි ෆ්‍රී විල් එකක් ලෝකෙට නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ තමයි භෞතිකවාදයේ ද්විත්වවාදයේ සම්බන්ධයෙන් මම විමසීමක් ලෙස කරන්න බලාපොරොත්තු වෙච්ච දෙය. ද්විත්වවාදයේ තියෙන චෝදනාව තමයි පළවෙනි චෝදනාව. ඒක වර්ගීකරණයේ ගැලපෙන්නේ නැහැ. ඒක හරියට යුනිවර්සිටියක් ඇතුළට ගිහිල්ලා කාර්යාල ලෙක්චර් හෝල්ස් ආදී බලලා යුනිවර්සිටි කෝ කියලා අහුව වගේ කතාවක් තමයි ගිල්බර්ට් රයල්ට අනුව මේ අවයව ආදීෙන් අයවය මනාකොට ඉන්ටරැක්ට් කරලා ක්‍රියාත්මක වෙනකොට කෝ මනස කියලා අලුත් දෙයක් හැවීම හරියට විශ්වවිද්‍යාල සියලු කොටස් ටික බලලා කෝ මනසක් කෝ විශ්වවිද්‍යාලය කියලා අහුව වගේ ප්‍රශ්නයක්. මොකද මේවල ක්‍රියාකාරීත්වයම තමයි මනස කියලා ඔහු අර්ථකතනේ කරේ. ඒක හරියට බිහේවියරිසම් එකට කිට්ටුයි. ඉතින් ඊට පස්සේ තියෙන ලොකුම ගැටලුව ලෙස පෙන්눔 කරන්නේ මේ නාම රූප දෙක අතර තියෙන අන්තර් සම්බන්ධතාවය. අභෞතික භෞතික දෙක අතර තියෙන අන්තර් සම්බන්ධතාවය. ඒක සාමාන්‍යයෙන් විස්තර කරන්නට අපහසු සංසිද්ධියක්. එතකොට ඒ අපහසි අපහැතිතාවෙන් ඒ අපහැදිලි නැත්තම් ඒ විස්තර කිරීමට අපහසු භාවය නිසා මෙන්න මේ කියන රූපේ නාමයට නාමෙන් නාමයට නාමෙන් රූපයට. ඒකේ නාමෙන් නාමයටයි රූපෙන් රූපයටයි තියෙන එක ගැන එච්චර ගැටලුවක් ඉන්නේ නැහැ. නාමයයි රූපයයි රූපයයි නාමයයි නාමයයි රූපය අතර තියෙන එක තමයි ගැටලුකාරී ලෙස සමහර අය තර්ක කරන්නේ. ඉතින් ඒකෙදී අපිට හම් වෙනවා ditthවාදයේ කොටස් දෙක substantial dualism. ඒක හැටියට නාමය කියලා වෙනම ධර්මයක් තියෙන රූපෙන් අන්නේ වෙච්ච. property dualism වලදී නාමය කියන එක රූපයෙන්ම හැදිච්ච දෙයක්. ඒක රූපයෙන්ම outcome එකක් ලෙස තමයි හරි ගස්සලා තියෙන්නේ. හරියට නිකන් ඝන ද්‍රව වායු කියන අවස්ථාව ගත්තම කුඩා අංශු වල ඝන ද්‍රව වායු භාවයක් නැහැ. තනි තනි අංශු වේ ඒවා එකට පවතිනකොට ඇති වෙන ඉමර්ජන්ස් එකක් අලුත් එකක් තමයි මේ ඝන ද්‍රව වායු අදහස්. ඒ වගේ මේ මනස කියන එකත් රූපේම බයි ප්‍රොඩක්ට් එකක් අවුට්කම් එකක් කියන එකයි අදහස් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ අන්තර් සම්බන්ධතාවය විස්තර කරන්න ගියාම නාම රූප දෙක අතර දැන් උදාහරණයකට කෙනෙක්ට කකුලට පහරක් වැදිලා ඒ පහර නිසා වේදනාවක් දැනිලා ඔහු කෑ ගහනකොට මෙන්න මේ කියන සිදුවීම ගත්තම අපි සාමාන්‍යයෙන් කතා කරන බුදුදහමේ කතා කරන ජුවලිසම් එකේ නම් බැලුවම රූපයට බලපෑමක් ආවා. ඒ නිසා නාමයේ විඳීම විඳා ඒ නිසා කෑ ගැසීමේ කැමැත්තක් ඇවිල්ලා කෑ ගැසුවා කියන එක තමයි ඉන්ටරැක්ෂනිසම් කියන අදහසින් අපි ගන්නෙ. ඊට පස්සේ ඒ දෙකේදී මේ රූපයයි නාමයයි අතර තියෙන සම්බන්ධතාවය ප්‍රශ්නකාරී වෙච්ච නිසා සමහර කෙනෙක් ගෙනාව පැරලලිසම් කියන අදහස. ඒකේ හැටියට රූප දැන් කකුලට පහරක් වැදුනම කෑ ගැහෙනවා. ඒක රූපේම ක්‍රියාවලියක්. ඒක නාමයට බලපාන එකක් නෙවෙයි. හැබැයි මේ වෙලාවේදී නාමය ඒකත් එක්කම පැරලලි වැඩ කරනවා. සින්ක්‍රොනයිස් වෙලා වැඩ කරනවා. ඒ කියන්නේ රූපයත් එක්ක නාමය වැඩ කරනවා. හැබැයි දෙක අතර අන්තර් සම්බන්ධතාවයක් නැහැ කියන එකයි මේ කතා කරලා තියෙන්නේ. එතකොට ඒකේ හැටියට මේ කට්ටිය මේ 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 දැන් මේ පැරලිසම් එක ගන්න අය සබ්ස්ටෙන්ෂල් ඩුවලිස්ලා වෙන්න පුළුවන්. ඒ කියන්නේ සිත කියලා වෙනම දෙයක් තියෙනවා. හැබැයි ඉන්ටරැක්ට් කරන්නේ නැහැ. හරිනේ? ඒක තේරුණාද නැහැ? මේ කට්ටිය සිත කියලා වෙනම දෙයක් පිළිගන්න කට්ටිය ඉන්න පුළුවන් මෙතන. ඒ කට්ටිය ඉන්ටරැක්ට් කරන්නේ නැති එකයි කතා කරලා තියෙන්නේ. සිත කියලා දෙයක් වෙනම තියෙනවා. නමුත් ඉන්ටරැක්ෂන් එකක් නැහැ. ඊට පස්සේ ඔකේෂනලිසම් කියලා කියන්නේ සිත කියලා වෙනම ධර්මයක් තියෙනවා. ඒ ධර්මය රූපේ බලපෑමට ලක්වන්නේ නැහැ. ඒකෙන් රූපයට බලපෑමක් කරන්නේත් නැහැ. රූපයෙන් රූපයටමයි බලපෑම සිද්ධ වෙලා තියෙන්නේ. නාමයට මේ අවස්ථා සම්බන්ධතාවය ආවේ දෙවියන් වහන්සේගේ සිත අනු. ඊට පස්සේ එපිෆිනොමිනල් කියන අය නාමය කියලා වෙනම සබ්ස්ටෙන්ෂල් ගතියක් විශ්වාස කරන්නේ නැහැ. ඒක අර ප්‍රොපර්ටි ඩුවලිස්ටට සමානයි. ගොඩක් කිට්ටුයි. ඒ රූපයේ බයි ප්‍රොඩක්ට් එක ලෙස නැත්නම් ප්‍රතිඵලයක් ලෙස නාමය හටගන්නවා. එතකොට රූපයට පහරක් වැදුනම රූපය නිසාමයි කෑ ගහන්නේ. හැබැයි නාමයත් එහි ප්‍රතිඵලයක් ලෙස ඒ වෙලාව අපි සංවේදනා විඳිනවා කියන එක. එතකොට මේ තුනේම මතක තියාගන්න භෞතිකමය ශරීරය නැත්නම් භෞතික ලෝකයේ තමයි මේ සියල්ලම ක්‍රියාකාරකම් සිද්ධ වෙලා තියෙන්නේ. මේකෙදි පුද්ගලයාට වගකීමක් පනවන්නට කිසිසේත්ම හරිය හැකියාවක් එන්නේ නැහැ. ඒ නිසා ඒ වගේම මේ සිද්ධියේදී රූපයේ පැවැත්ම දැනටම තීරණය වෙච්ච දෙයක් නිසා ඒක උපකල්පනය නැත්නම් ගණනය කිරීමට ලක් කරන්න පුළුවන් නිසා දේවල් ඩිටර්මින් නැත්නම් දේවල් දැනටමත් තීරණය වී අවසానයි කියන තැනට පැමිණෙනවා. ඊට පස්සේ ඒ නිසා ෆ්‍රී විල් එක, ඒ කියන්නේ ෆ්‍රී විල් එක කියන එක ඇති වෙන්න නැත්නම් නිදහස නැත්නම් Tamanට වගකීමක් දෙන භාවය, තමන්ගේ නිදහස නිසා තමන්ට වගකීමක් එනවා කියන මේ කතා ප්‍රවෘත්ති සියල්ලක්ම ඇති වෙන්නට පුළුවන් එකම ක්‍රමයයි තියෙන්නේ. ඒ තමයි සබ්ස්ටෙන්ෂල් ඩුවලිසම්. වෙනම ධර්මයක් තියෙනවා කියන ඒ සබ්ස්ටෙන්ෂල් ඩුවලිසම් වලත් ඉන්ටරැක්ෂනිසම් කියන අය මේ දෙක අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා කියන තැන විතරයි අපිට පුද්ගලයට වගකීමක් දෙන්නට පුළුවන් වන්නේ. ඉතින් මේ ඉන්ටරැක්ෂනිසම් එකට එන සබ්ස්ටෙන්ෂල් ඩුවලිසම් නැත්නම් වෙනම නාම ධර්මයක් තියෙනවා කියපු අය අතරත් බුදුරජාණන් වහන්සේ මේක හුදු ගති ස්වභාවවල එකතුවක්. එතන එක පුද්ගලයෙක් නැහැ, සත්වයෙක් නැහැ. අනාත්ම ධර්ම ප්‍රවත්මක් හේතුඵල සම්බන්ධතාවයක් කියලා තවත් මේක ගැඹුරට විස්තර කරන්නට ඉදිලා තියෙනවා. අද දවසේ ඕක තමයි මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අනිත් දවසේදී කොහොමද මේ ඉන්ටරැක්ෂන් එක මේක සිද්ධ වෙන්නේ තේරවාද දර්ශනයට අනුව කියන එක මම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒකෙදි විශේෂයෙන්ම නාමයෙන් රූපයට තියෙන බලපෑම විතරයි මට කතා කරන්න වෙන්නේ. රූපේ නාමයට දෙන බලපෑම කතා කරන්න. ඒ තරම් මට දැනුමක් නැහැ. නමුත් මම ඒක සම්බන්ධයෙන් පොඩි අදහසක් කතා කරන්නම්. කොහොමද ඒක සිද්ධ වෙලා තියෙන්නේ? අවසානයේදී මේ අද ඒ වෙනකන් කතා කරපු දර්ශනවාද සියල්ලක්ම කැටි කරලා බුද්ධ දර්ශනය, බුදුරජාණන් වහන්සේගේ දේශනාව තේරවාදයට කොතනද තියෙන්නේ කියන එකත් සහ භෞතිකවාදයේ සහ ද්විත්වවාදයේ ඇවිල්ලා තියෙන චෝදනා සියල්ලම එක තැනකට කොටු කරලා මොන එකද සාමාන්‍යයෙන් පිළිගැනීමට වඩා සුදුසු? මොකද දැන් ද්විත්වවාදයට තියෙන ප්‍රශ්නයක් තියෙනවා මෙතන. ඉන්ටරැක්ෂනිසම් කියන්නේ. එතකොට ඉන්ටරැක්ෂන් එක. ඒතකොට මේ දෙපැත්තම බැලුවට පස්සේ ඒ දෙපැත්තෙම තියෙන තොරතුරු බැලුවම කවරක්ද පිළිගන්නවා නම් ඥානවන්තයෙක් විසින් පිළිගත යුත්තේ, කවරක්ද බැහැර කර යුත්තේ කියන පොදු කතාව මම එක දවසක් අරගෙන දීර්ඝව කතා කරනවා. එතකොට ඒක 20 ලෙක්චර් එක වෙයි. එතනින් පස්සේ මම සිත විස්තර කරන්න, චෛසික ධර්ම විස්තර කරන්න අලුත් පාඩමක් නාමයේ දෙක කොටස කියලා පටන් ගන්න. ඒක බොහෝ දුරට ලබන සඳුදාට ඒක ආරම්භ කරන්නට නියමිතයි. ඒ නිසා අද දවසේදී අපි කතා කරේ මේ තියෙන අන්තර් සම්බන්ධතාවය පිළිබඳ මධ්‍යස්ත කෝණකින් බලනකොට ඇති වෙන මේ ක්‍රමය සහ මිනිස්සු හිතනකොට මේ වගේ පරාසවලිනුත් මිනිස්සු චින්තනය කරලා තියෙනවා මේ නාම රූප දෙක සම්බන්ධයෙන් සහ මිනිස්සුන්ට ඇති වෙන ගැටලු කියන එකක් මේකෙන් අපි තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා අද දවසේ දේශනාව මම අවසන් කරනවා ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙන්න. තිරවාසන්නේ.
ස්වාමීන් වහන්සේ දැන් ඔය කියපු ඔක්කොම දර්ශන බුද්ධ ධර්ම බෞද්ධ දර්ශනයෙන් පස්සේ හේතු දර්ශන නිසා මධ්‍යස්ථකට යාම වෙන බුද්ධාම දැනගෙන ඉඳලා
දැනගෙන ඉඳ ඇති යම් යම් ප්‍රමාණ වලින් දැනගෙන ඉඳ ඇති. නමුත් ඒක 16 වෙනි සියවසේ ඩෙකාට් එහෙම දැනන් හිටියද කියන එක ගැටලුවක් තියෙනවා. මොකද ඒ වෙනකොට පෙරදිගයි බටහිර අතර ලොකු අන්තර් සම්බන්ධය කැඩිලානේ තිබුණේ. ඇලෙක්සැන්ඩර්ගේ දිග්විජයෙන් පස්සේ යම් සම්බන්ධතාවයක් ඇති වුණාට ඊට පස්සේ ඒක කැඩෙනවා. ඒකට ලොකු යම් සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා ග්‍රීසි රෝමයේ එක්ක. නමුත් විශේෂයෙන්ම ඩාර්ක් ඒජ් එකේදී එහෙම ලොකු සම්බන්ධතාවයක් තිබිලා නැහැ. ඉතින් ඒ ඊට පස්සේ මැද හිටපු අරාබි ඒ ශිෂ්ටාචාරයේ එක්කත් යුරෝපයයි ආසියාව අතර ලොකු සම්බන්ධතාවයක් කැඩිලා නිසානේ කට්ටිය මුහුදෙන් එන්නේ. කුමාරිතුඩුව පහු කරගෙන එන්න පටන් ගන්නෙ. ඉතින් ඒ නිසා පුරාණ කාලේ අශෝක අධිරාජ්‍ය කාලෙදී බුදුදහම ග්‍රීසියට ගියා කියන එක ගැන තොරතුරු තියෙනවා. ඒ මධ්‍ය ප්‍රදේශයට ගියා කියන එක. සමහරු අර මක්කම කියන එකත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල කියලා තර්ක කරන පිරිසක් ඉන්නවා. ඉතින් මේ ඒතකොට මේ විදිහට බුදුදහම මේ පැතිවල පැතිරීලා තියෙත් සහ මධ්‍යම ආසියාවේ පැත්තට බුදුදහම ගියා කියන එක ප්‍රකටයි. ඊට පස්සේ යම් කාලයක් එනවා ඒකෙදී මේ අන්තර් සම්බන්ධතාවයේ දෙගොල්ලෝ අතර බිඳෙන එක කාලයක්, අඩු වෙන කාලයක්. එතකොට 16 වෙනි සියවසේ තමයි ඩෙකාඩ් ඉන්නේ ඩෙකාඩ්. එතකොට ඒ වෙනකොට ඒ බුදුදහමේ බලපෑමට මේ ලක් වෙලායි සංස්කෘතියේ යම් යම් බලපෑම් අනිවාර්යෙන් ලැබිලා ඇති. සහ ආත්මවාදය කියන එක ක්‍රිස්තියානි ධර්මයේ තියෙන එකක් නේ, ට්‍රිනිටි එක නේද? ඒ කියන්නේ ට්‍රිනිටි ස්පිරිට් තියෙනවා, God and Jesus ඉන්නවා. ඊට පස්සේ පුද්ගලයා තුලත් ඒ ස්පිරිට් කියන්නේ වෙන එකක්. නමුත් පුද්ගලයා තුලත් ආත්මයක් කියලා එකක් තියෙනවානේ. එතකොට ඒ නිසා ආත්මවාදී කියන එක ලෝකෙට අමුතු දෙයක් නෙවෙයි. ඉතින් බුදුදහම සම්පූර්ණයෙන් බලපෑවද කියලා හොත් මම හිතන්නේ නැහැ. එහෙම ලොකු සම්පූර්ණ බලපෑමක් ඒ යුගයේ වෙනකොට තියෙන්නේ නැති කියලා. මුල් කාලවලදී ඉතින් යම් බලපෑමක් තියෙන්නට ඇති.
මේ
තේරවාදයට අනුව ඒ කතාව සත්‍යද්ද මොනරේ? ඒකට මට හරියට උත්තරයක් දෙන්න බෑ. මම එහෙම ඉතිහාසයේ ඒ තරම් මේවා කියලා නැහැ සහ ඒකට මට එවිඩන්ස් සයිඩ් කියන්නේ ස්ථිරවම කියන්න පුළුවන් සිද්ධියක් නෙවෙයිනේ. ඉතින් සමහරු කියනවා ඒ ගාථා වඳින ගාතාවත් ඒ වගේ පැත්තට බරයි කියලා. ඉතින් අර ශ්‍රීපාදය ගැන තියෙනවනේ පොත්වල තොරතුරු. යන්නම්ම දාය නදියා පුලිනේච තීරේ යන් සච්ච බද්ද ගිරිකේ සුමනා චලග්ගේ යන්තත් යෝනක පුරේ මුනිනෝච පාදං තම්පාද ලාංචන මහං සිරසනවා. ඒතර යන්නම්ම දාය නදියා පුලිනේච තීරේ. ඒ කියන්නේ පුලින කියන්නේ වැලි කියන එකනේ. නම්මදායනේ නර්මදා නදියේ මේ වෙරළේ ශ්‍රීපාදයක් තිබුණා කියලා කියනවා. ඒතර ඒක අපේ ලොකු සංසල හැම කියන්නේ මම අහලා තිනවා මේ වැහෙන කාලට යට වෙනවා වතුර යට ගාලා ආපහු එනකොට පතුල මතුවෙනවා. يعني ඒක වතුරට යට වෙලා ආය එනකොට පතුල මතුවෙනවා. ඊට පස්සේ යන්නම දැන පුළුණේදී ජාන් සච්ච බද්ද ගිරිකේ සච්ච බද්දේ කියන පර්වතේ සච්ච බද්ද කියලා එක මිනිස්සෙක් මිත්‍යා දෘෂ්ටිය පතුරු ඉන්නකොට බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරලා චුල්ල සුබද්‍රාවේ කතාන්නේ. එතනට වැඩම කරලා ධර්ම දේශනා කරලා උන්වහන්සේව රහත් කරවලා ඊට පස්සේ අන්තිමට එතන උන්වහන්සේව නතර වෙලා ධර්ම දේශනා කරනවා තමන් නොමගට යව පිරිස සුමගට ගන්න. එතකොට මේකෙත් සිරිපාද පත්වයක් තියෙනවා සච්ච බද්දේ කියන පර්වතය. ඊට පස්සේ යෝනකපුරේ කියන ප්‍රදේශෙත් එහෙම ශ්‍රීපාදයක් තිබුණා කියලා සඳහනක් තියෙනවා. ඉතින් සමහරු අර්ථකථන කරනවා මේ යෝනකපුරේ ওই තියෙන මැද පෙරදිග ප්‍රදේශය කියලා. ඉතින් ඊට පස්සේ සුමනා චලග්ගේ කියලා කියන්නේ ශ්‍රීපාදයේ මොකද්ද සමන්ත කූට පර්වතයේහි මේ පාද පද්මයේ තිබ්බා කියලා. ඉතින් මේවා ත්‍රිපිටකේන ගාථා නෙවෙයි. පසු කාලේ නිර්මාණය වෙච්ච ගාථා. ඉතින් ඒ කියපු තැන් හතර ඉතින් ඔක අටුවාවල සමහර තොරතුරු තියෙනවා. අපිට ඔය කියපු දැන් සච්චබද්ද කතාව, නර්මදා නදී කතාව, ඊට පස්සේ ශ්‍රීපාදේ කතාවත් මට මතකයි අටුවාවේ හරි මහවංශය හරි නේද? ඒ පොත්වල තියෙන්නේ. යෝනකපුරේ කතාව නම් කොහෙද දන්නේ නැහැ මම, ඒක හරියට දන්නේ නැහැ මොකෙත් තියෙන්නේ කියලා. ත්‍රිපිටකේ කොහොමත් එහෙම මේ විශේෂ සඳහනක් නැහැ. සමහරලාට නර්මනා නදී ගැන එහෙම සත්‍යබද්දේ ගැන මොන හරි තොරතුරුක් තියෙනවද දන්නේ නැහැ. නමුත් මම දන්න තරමින් නැහැ. ඉතින් සමහරු කියනවා ඒක මේ ශ්‍රීපාදේ කියලා. ඉතින් ඒක ගැන මට හරියට උත්තරයක් දෙන්න දැනුමක් නැහැ. මොකද තොරතුරු වගේක් නම් තියෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ.
පෙරවසන්න
මම. නයි. එකක් තමයි එපිපිනොමිලසම් කියන එක මට හරියටම පැහැදිලි වුණේ නැහැ. හා. මම පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ඔබ වහන්සේට බොහොම පිං.
හරි.
ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි හම්බෙන්නේ ඔබ වහන්සේ කියනවා නිතරම රූපයයි නාමයේ අතර සම්බන්ධයක් විස්තර වෙන්නේ නැහැ කියලා. මට ඇති වෙච්ච ප්‍රශ්නේ තමයි දැන් අපි ටික ටික ඊට ඉගෙන ගන්න පටන් ගන්න තියෙනනේ පටාණේ ඒ පටාණේ දැක්වෙන හැටියට සමහර ප්‍රත්‍ය වලින් තනිකර රූප විතරක් ප්‍රත්‍යයෙන් නාම රූප ධර්ම ඇති වෙනවා නාම ධර්ම ඇති වෙනවා ඒ වගේම සමහර ප්‍රත්‍ය වලින් රූප ධර්මත් ඇති වෙනවා නාමයේ ප්‍රත්‍ය වීම. එතකොට එතන ඒ සම්බන්ධයේ කියන එක අපි කොහොමද මෙතනට ගලපන්නේ කියන ප්‍රශ්නේ තමයි මගේ හිතේ ආවේ.
දැන් පළවෙනිම කියන්නේ මම කිව්වේ නැහැ බුදුදහම හැටියට නෑ. බුදුදහමේ තියෙනවා නාමයේ රූපේටත් රූපේ නාමයටත් බලපානවා කියන එක තියෙන ෆන්ඩමෙන්ටල් එකක් බුදුදහමේ තියෙන. ඒක විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් මෙතන ගැටලුව තියෙන්නේ මධ්‍යස්ථව බලාගෙන ඉන්න පිරිස අහන ප්‍රශ්නේ මම මතු කරේ. ඒ කියන්නේ බුදුදහමෙන් පිට ඉඳලා බලාගෙන ඉන්න කට්ටිය මේ ද්විත්වවාදයේ නගින ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද නාම රූප දෙක අතර මේ සම්බන්ධතාවයක් ඇති කරන්නේ? කොහොමද මේ දෙක එකිනෙකට බලපාන්නේ කියන කතාව තමයි ඔවුන් නගින ප්‍රශ්නය. මම මේ වෙන කෝණයක ඉඳලා මේක විස්තර කරේ ද්විත්වවාදයේ චෝදනාවක් කියන අරදී. මොකද භෞතිකවාදයේ විස්තර කළා ඒක චෝදනාවක් විස්තර කළා ද්විත්වවාදයේ විස්තර කළා ඒක චෝදනාවක් ටිකක් විස්තර කරනවා. එතකොට ද්විත්වවාදයේ තියෙන චෝදනාව තමයි අපි දන්නවා භෞතිකයක් කිව්වම මේක මටීරියල් දෙයක්. material දෙයක් කොහොමද immaterial දෙයකින් ඒකට බලපෑම් කරන්නේ immaterial දෙයකට කොහොමද material දෙයක් බලපාන්නේ මොකද හේතුව ඒවා වෙනම ගතිනේ වෙනම ගති ස්වභාව තියෙනකොට කොහොමද අන්තර් සම්බන්ධතාවය ඇති වුනේ කියන එක තමයි ප්‍රශ්නේ. එහෙම නැත්නම් බුදුදහමේ කතා නොකරනවා නෙවෙයි බුදුදහමේ කෙලින්ම ඉන්න පදනම තමයි නාම රූප අන්තර් සම්බන්ධතාවයක් ඇත කියන තැන. ඒක පဋාණ විතරක් නෙවෙයි සූත්‍රවල ගත්තත් මුළු දේශනාවේ පුරාම තියෙන්නේ නාමංච රූපංච ඉදත්ති සත්‍යතෝ එහෙමන කියන්නේ. ඊට පස්සේ නාමයට යන්නේ හිතනකොට රූපේ යනවා රූපේට බලපෑමක් කරනකොට නාමයට දැනෙනවා මේ විදිහින් අපි කතා කරන්නේ. ඉතින් ඒ නිසා බුදුදහමේ හැටියට ඒක ෆැක්ට් එකක්. ඒක අමුතු ඔප්පු කරන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. සහ ඒක තේරුම් ගන්න අපිට චිතිවිල්ල පහළ වෙනකොට යනවා කටයුතු ක්‍රියාත්මක වෙන නිසා. නමුත් මම කතා කරලා තියෙන්නේ පිටින් බලන අය නගන චෝදනාවක් සහ ප්‍රශ්නයක් කියන එක. එපිෆිනොමිනම් කියන එක ගත්තම එපිෆිනොමිනල් ෆිනොමිනලිසම් කියලා කියන්නේ අපි ඔකට. මෙතනදී වෙන්නේ නාමය කියන එක බයි ප්‍රොඩක්ට් එකක්. ඒකේ ප්‍රතිඵලයක් රූපේ. රූපේ නිසා හටගන්න අපිට දැන් දැනෙනවනේ සංවේදනා දැනෙනවා විඳිනවා ආදී දේවල් වෙනකොට ඒ අපිටම සීතේ උෂ්ණේ නිසා අපිට රස දැනෙනවා කියලා. එතකොට මේක මනසට දැනෙනකොට ඒ ඒ බව ඒ දැනෙන බව රූපයෙන් ඇති කරපු දෙයක්. ඒ විඳින බව වේදනාව ඒක අරූපී දෙයක්. ඒක රූපයක් නමුත් රූපේ තියෙනකොට විතරක් ඇති වෙන දෙයක්. ඒක නිසා අර නිකන් බිම් හත් පොළවෙන් හත්තක් මතුවෙනා වගේ පොළවෙන් හත්තක් මතුවෙනා වගේ රූපේ නිසා නාමය හට ගන්නවා. රූපේ නිසා නාමය පවතිනවා. එතකොට රූපේට බලපෑමක් කරාම ඒ අනුසාරින් නාමයක් හට ගන්නවා. අප මොන හරි දෙයක් දැක්කම අපිට මොන හරි සිතවිල්ලක් පහළ වෙනවා. එතකොට රූපේට නාමයට නැහැ රූපෙන් ස්වායක්ත පැවැත්මක්. තනිකර ආයක්තයි. ඒකට ඒකට ලඟු වෙලා රූපේ තමයි කන්ට්‍රෝල් වෙන්නේ. රූපේ තමයි ප්‍රධානියා. රූපේ ප්‍රතිඵලයක් ලෙස නාමය හට ගන්නවා මිසක් වෙනමම නාම પરම්පරාවක් කියලා දෙයක් නැහැ. බුදුදහම හැටියට ගත්තම රූපේ මත නාමය ඩිපෙන්ඩ්. හැබැයි නාමයට වෙනම රෙල්ම් එකක් වෙනම භූමියක් තියෙනවා. වෙන භූමියක් කියන්නේ වෙනම පැවැත්මක් කියලා එකක් තියෙනවා. නාම නාම සම්බන්ධතාවය. නාමෙන් රූපයට සම්බන්ධතාවය. ඊට පස්සේ රූපේ නැති නාමයේ විතරක් ඇති භවයක්. මේ ආදී ලෙසට නාමයේ කියන එකට ඊට පස්සේ භවෙන් භවයට සම්බන්ධතාවයක්. මේ විදිහට නාමයේ කියන එකට වෙනම අනන්‍ය වූ පැවැත්මක් තියෙනවා. එතකොට මේ එපිෆිනොමිනල් එකෙන් කියන්නේ එහෙම පැවැත්මක් තියෙන දෙයක් නෙවෙයි මේ නාමය කියන්නේ හුදු රූපයට බලපානකොට ඒ ඇතිවෙන්නා වූ ගතියක් රස්නේ වේදනාව දැනනෝනේ. ඒතර ඇත්තම ඒ කියන්නේ මේ දැනෙන වේදනාව වුණු සිත කියලා ගන්නවා. වුණුත් ඒක අපි කියන්නේ සිතට දැනෙනවා කියලා. අපි කියනවා ඒක සිතට දැනෙනවා කියලා. වුණුත් කියන්නේ වේදනාව උෂ්ණේ වදිනකොට සිත කියලා එකක් හට ගන්නවා. අපි කියයි සිත කියලා එකක් හට ගන්නවා. නමුත් අපි පැවතෙන සිත પરම්පරාවක් තියෙනවානේ. පැවතෙන චිත්ත પરම්පරාවේ කියලා මේක හටගන්නේ. එතන පංචද්වාරාජන සිත කලින් සිත් ඒවට බලපෑමක් මේකේ සම්බන්ධතාවයක් මෙතන පෙන්වුම් කරන්න පුළුවන් අපිට. මේක එහෙම නෙවෙයි හුදු රූපය නිසාම හටගන්න දෙයක්. එතකොට අපි ක්‍රියාත්මක වෙනකොට අපේ කායික වායික ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ රූපේ රූපය අතර සම්බන්ධතාවයන් නිසා. ඒ වෙලාවේදී රූපයට යම් යම් බලපෑම් වෙනකොට එහි බයි ප්‍රොඩක්ට් එකක් ලෙස නාමය හටගන්නවා මිසක් ඒ අවස්ථාවවලදී නාමයෙන් කිසිදු දායකත්වයක් දීලා නැහැ රූපේ ප්‍රත්‍මට. මේක තමයි එපිෆිනොමිනල් කියලා අදහස් කළා තියෙන්නේ.
අම්බරනේ ඒත් එක්කම එන අනිත් ප්‍රශ්නේ තමයි ඒකට දැන් පාවිච්චි වෙන නූතන විද්‍යාත්මක හැටියට උච්චේදවාදයක් තියෙනවනේ. මිනිස්සේ කිපදුණා, ජීවත් වුණා, මැරුණා, මැරෙනවට පස්සේ ඔක්කොම ඉවරයි කියලා. ආවෙත් නැහැ මොනවත්, ගියෙත් නැහැ මොනවත්. ඒක ඇත්තටම ලොකු මිත්‍යා දෘෂ්ටියක් අපේ ධර්ම බුද්ධ ධර්මයේ හැටියට. නමුත් ඒක බොහොම සයන්ටිෆික් එක්ස්ප්ලනේෂන් එකක් හැටියට සමහරව ආගි උදේ. එතකොට ඒක බේස් වෙන්නේ ඔය එපිෆිනොලිසම් එපිෆිනොලිසම් කියන එකේ මොකද එපිෆිනොලිසම් ඇත්තටම අර ඩුවලිසම් වලට චැලෙන්ජ් එකක් හැටියට නේද ඇවිල්ලා තියෙන්නේ.
ඔව් ඒ කියන්නේ දැන් භෞතිකවාදයේ හැටියට මේ වගේ එකක් නැහැ. මේ වගේ අත්දැකීමක් නැහැ. භෞතිකවාදයේ හැටියට කෙලින්ම රූපේමයි මේ සියල්ල. රූපේ නාමයේ යනුම ඒ ෆන්ක්ෂනල් ස්ටේස් නේ ඒ ක්‍රියා කිරීමේ හැකියාව සහිත ක්‍රියා කිරීමක් තමයි නාමය කියලා. ඒ ක්‍රියා කිරීමේ හැකියාව සහිත දෙයට නාමය කියලා කියන්න පුළුවන්. සමහරව කියනවා කෙලින්ම ෆන්ක්ෂනලිසම් වලදී ඒ ක්‍රියා ක්‍රීමම තමයි නාමය කියලා. ඒක භෞතිකයක් හෝ අභෞතිකයක් ලෙස විස්තර කරේ නැහැ කියලා. නමුත් ඒක සාමාන්‍යයෙන් විස්තර වෙන්නේ ඒ යම් ක්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවා නම් ඒක තමයි රෙස්පොන්සිබල් දෙය. මොනවා හරි ඉන්පුට්ස් වලට අවුට්පුට්ස් දෙන්න පුළුවන්. නිකන් හරියට සොෆ්ට්වෙයාර් එකක් වගේ මැෂින් එකක. එතකොට සොෆ්ට්වෙයාර් එක අරක අහවල් දෙය කියලා පෙන්වන්න බෑ. නමුත් රූපේ ක්‍රියාවලියක් ඒක. ඒක රූපේම ඇතිවෙච්ච ප්‍රතිඵලයක්. නැත්තම් ක්‍රියාවලිය. එතකොට ඒ වගේ හුදු රූපේටම කේන්ද්‍ර කරගත්ත දෙයක් තමයි මේ ෆන්ක්ෂනලිසම් කියන එක. භෞතිකවාදයේ තියෙන්නේ. එපිෆිනොමිනල් එකේදී නාමය කියලා අලුත් දෙයක් හට ගන්නවා. ඒක අලුත් අත්දැකීමක් ලැබෙනවා. හැබැයි එයා තනිකර රූපේ මත රූපයට බලපෑම් කරලා ඇති වෙන දෙයක්. ඒ නිසා මේක වැටෙන්නේ තාම ඩුවලිසම් වලටමයි. dualism වලටම වැටෙන්නේ. ඉතින් ඔබතුමා කිව්වාගේ විද්‍යාත්මක පරිශන කතාවලදී එක්කෝ ඉන්නේ functionalism වල, එක්කෝ ඉන්නේ identity theory දි. ඒකේ කෙලිම නාම කතාවක් නැහැ. සිත කියලා කතාවක් නැහැ. මොකද ඒකේ ආවා eliminism කියලා eliminate කරන්න කියලා යෝජනාවක්. ඒ කියන්නේ අපිට මේ නැති දෙයක්, මේ සිත කියලා නැති දෙයක් අමුතුවෙන් කතා කරන්නත් එපා. ඒකත් මේ අවබෝධයට බාධාවක්. ඒ නිසා මේ mind කියන වචනේ science වලින් ඉවත් කරන්න කියලා පාව යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ ඒ ඒ ඒ තරමට ඒක භෞතිකයටම බර වෙච්ච දෙයක්. ඉතින් ඒ භෞතිකවාදයෙන් එහාට ගියපු මේ අත්දැකීමක් ලැබීම, තේරුම් ගැනීම කියලා එකක් පැහැදිලිනේ අපිට ප්‍රකටයිනේ. ඒක ඒක නැහැ කියන්න බෑනේ. කොච්චර ෆන්ක්ෂනලිසම් වල කතා කරත් මොලේ ගැන කතා කරත් මේ අන්ඩර්ස්ටෑන්ඩින් කියලා දෙයක් තියෙනවා. ඒ නිසා ඒක පිළිගන්නට වෙන දෙයක්. එතකොට ඒකට ප්‍රතිඵලයක් ලෙස හුදු භෞතිකවාදයට යන්නේ නැතුව මේකේ ජුවලිසම් පැත්තට එනවා. අපිට නාමය කියලා අත්දැකීමක් තියෙනවා. හැබැයි ඒක රූපේම අවුට්කම් එකක්. එයා මොනවත් කරලා නැහැ. එයා රූපෙට බලපෑලා නැහැ. එයා කිසිම ක්‍රියාකාරකමක් කළා. එයා කිසි දෙයකට රෙස්පොන්සිබල් නැහැ. ඒක නිසා රොබෝ කෙනෙක් වගේ රූපේ වැඩ කරනවා. එතකොට යම් යම් අත්දැකීම් ලැබෙනවා ඒ රූපය අනුසාරයෙන්. ඕක තමයි එපිෆිනොමිනල් කියලා කියන්නේ. මේකේ හැටියටත් ඉතින් කෙලින්ම රූපේ මැරෙනකොට නාමයත් මැරලා යනවා ඒ එක්කම. එතකොට මේක හරියට නා රූපය මත අපේ බුදුදහම හැටියට නාමය රූප අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයනේ. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයක් තියෙනවා. නාමය නිසා රූපයත්, රූපය නිසා නාමයක්. රූපය ඇති කරේ නාමයේ පවතිනවා. නාමයේ හිතන විදිහට රූපේ ක්‍රියාත්මක කරනවා. මේකනේ බුදුදහම. ඒක වැටෙන්නේ මෙතනට. ඒක වැටෙන්නේ මේ ගොඩට. එතකොට ඊට පස්සේ ඒ සබ්ස්ටෙන්ෂල් ඩුවලිස් ලාගේ තියෙන අදහස් තමයි නාමය මරණයින් මැත්තේ පවතිනවා. නාමයට පුළුවන් මරණයින් මැත්තේ මේක පවතින්න. ඒක ආත්මයක් ලෙස නම් ඒ ලෙසටම පවතින්න පුළුවන්. වෙන ඇඟකට යන්න පුළුවන්. බුදුදහමේ හැටියට මේ પરම්පරාව කන්ටිනියු වෙනවා කොහේ හරි තැනක. ඒක ඒක නතර වෙන්නේ නැහැ. මෙතනදී හැම නෙවෙයි මේ රූපේම බයි ප්‍රොඩක්ට්. එතකොට මේක වැටෙන්නේ උච්ඡේද වාදයට. මේක වැටෙන්නේ උච්ඡේද වාදයට. එතකොට රූපේ නැති වෙනකොට නාමය නැති වෙලා යන්නට ඕනේ. ඉතින් ඒ නිසා ඔය භෞතික වාදයේ තියෙන ඒක ඔබතුමා කිව්වා වගේ ඒක ලෝකයේ තියෙන ලොකුම වාදයක් භෞතික වාදය කියන එක. ෆන්ක්ෂනලිසම් තමයි දැන් ඒකේ ඉදිරියෙන්ම තියෙන්නේ. ඉතින් ඒ වාදයේ හැටියට පරලොවක් තියෙන්නට හේතුවක් නැහැ. මොකද පරලොවක් කියන කතාව එන්නෙම නාම ධර්මයක් තියෙන පදන. මොකද රූපේ විනාශ වෙනවා කියන්නේ අපි හැමෝටම ප්‍රකට නිසා. ඉතින් නමුත් මේ භෞතික වාදයේ විස්තර කරගන්න බැරි තැන තමයි ප්‍රධාන වශයෙන් මේ අන්ඩර්ස්ටෑන්ඩින් කියන එක චයිනීස් thought experiment එකෙන්. ඒක අපි tiny group thought experiment එකේ අපි දීර්ඝව කතා කරන්නට යෙදුණා.
නම්ගනේ අන්තිම ප්‍රශ්නය එපිෆිනොමිනලිසම්වලදී එතකොට කොහොමද විස්තර කරන්නේ මතකය, රස විඳීම, අවබෝධය කියලා වුණාන්ස ඉස්සලා අපිට කිව්වා මේ ෆිසිකලිසම් වලින් සම්පූර්ණයෙන් මේක මේ විස්තර කරන්න බැරි නිසා ඒක ෆිසිකලිම පොඩි චැලෙන්ජ් එකක් වෙනවා කියලා.
ඔව්.
ඒ වගේ එපිෆිනොමිනලිසම් ඩුවලිසම් එකක් වෙන්න නම්
ඒක කොහොමද විස්තර කරන්නේ? ඔය එපිෆිනොමිනලිසම් වලදී මතකයේ ආදී ඔක්කොම මොලේ රූපේ ක්‍රියාකාරීත්වය. ඒ ක්‍රියාකාරීත්වය වෙනකොට අන්ඩර්ස්ටෑන්ඩින් එක කියලා අපිට කියන්නේ අපිට දැනෙන එක. ඒක හට ගන්නවා. ඒක අලුතෙන් හට ගන්නවා. ඒතකොට නාමය කියලා වෙනම දෙයක් තියෙනවා. නාමය කියලා දෙයක් ඔවුන් පිළිගන්නවා. මේක මේක බයි ප්‍රොඩක්ට් එකක් ලෙස පිළිගන්නේ. මෙතන කතා කරන්නේ එහෙම නෙවෙයි. මෙයාට වෙනම පැවැත්මක් තියෙනවා. මෙතනදී එහෙම නෙවෙයි. මෙයාට අනුව මෙයා හට ගන්න. ඒක නිකන් උදාහරණයකට මට කියන්න තේරෙන්නේ නැහැ. මොනවා හරි බල්බ් කරන්ට් එක එනකොට බල්බ් ලයිට් එකපත් වෙනවානේ. කරන්ට් එක එනකොට ලයිට් එකපත් වෙනවා. ෆිලමන්ට් එක දිනවා කරන්ට් එක තියෙනවා. මේකට කියනවා ලයිට් එකපත් වෙනවා. ඒතකොට ලයිට් එක සම්පූර්ණයෙන් ෆිලමන්ට් එක කරන්ට් එක මතනේ යැපෙන්නේ. එතකොට එපිෆිනොමිනල් එකේ හැටියට අර ෆිසිකලිසම් වගේමයි ක්‍රියාකාරීත්වය වෙන්නේ භෞතිකය. මතකයේ ගත්තත් මතකයේ මොකක් හරි මොලේ මැකනිසම් එකක් වෙන්නේ. ඒ මැකනිසම් එක වෙනකොට අපිට මතකයක් අවදි වෙනවා. ඒ කියන්නේ අපිට අත්දැකීමක් ලැබෙනවා. අපිට සිහි වෙනවා. ඊට පස්සේ මොනවා හරි රූපේ යන්නට අවශ්‍යතාවයක් වෙනකොට යන්නට ඕනේ කියලා අපිට සිතක් පහළ වෙනවා. ඒ යන්නට ඕනේ කියන සිත පහළ වෙන්නේ රූපේ තමයි ඉස්සරහින්. ඒ කියන්නේ හැමතිස්සෙම මූලිකත්වය අරන් තියෙන්නේ. රූපේ වැඩ කරන ක්‍රමයට නාමය හැසිරෙන එකක් තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා ඒකේ හැටියට අන්ඩර්ස්ටෑන්ඩින් එක විස්තර කරන්නට පුළුවන්. මොකද රූපේ යම් යම් සිද්ධි වෙනවා නම් ඒ හැම වෙලාවෙම මේක මෙයාව තේරුම් ගන්නවා. මෙයාව තේරුම් ගන්නවා. හැබැයි මෙතන තියෙන ගැටලුව තමයි වගකීමක් නැහැ කාට. වගකීමක් නැහැ. මේක තියෙන එකදු ක්‍රමයකින්වත් දඩුවම් දෙන්න බෑ මිනිස්සෙට. මොකද හේතුව රූපේනේ ක්‍රියාත්මක වෙලාදී. කාටද වග කියන්නේ? කාටද නොකර ඉන්න පුළුවන්ද කියලා හුවොත් එහෙම තත්ත්වයක් ඇති වෙලා නැහැ. ඒකේ අනිත් එක මම තව වචනයක් විස්තර කරන්නට ඕනේ. ඔය ෆ්‍රී විල් කතා වෙනකොට ඔය ලෝකේ තියෙන ඒක සියල්ලම හේතුඵල නිසා සිද්ධයන් ඔය බුදුදහමටත් බලපාන සිද්ධියක්. ඒක උනම් දාර්ශනික කතාව දිගට ඇදෙන්න පුළුවන්. මේ බුදුදහමටත් තියෙන බලපෑමක් තියෙන එක. ඒ කියන්නේ උදාහරණයකට සියලුම දේ හේතුන් මතනම් සිද්ධ වුනේ කියලා. කවුරු හරි ආවෝ සියලුම දේ හේතු මත විතරයි. ඒ කියන්නේ තීරණ පවා සියල්ල හේතු වලටම ආරූඪ කරොත් නැත්තම් සියල්ල භෞතිකමය දේවල් කියලා භෞතිකවාදයට ගියොත් මේ හැම එකකින්ම අපිට විස්තර කරගන්නට අපහසු වෙන දෙයක් තමයි ක්‍රියාවක් නොකර ඉඳීමේ හැකියාව. ක්‍රියාවක් නොකර ඉඳීමේ හැකියාව. ඒ කියන්නේ උදාහරණයකට කවුරුර කෙනෙක් සතෙක් මරනවා. කවුරුර කෙනෙක් සතෙක් මැරුවම අපිට සින සිතවිල්ල මොකද්ද? අපරාධේ නොමර ඉන්න තිබ්බනේ. අපරාධේ වැඩේ නොකර ඉන්න තිබුණා. කියන සිතවිල්ලක් අපිට තියෙනවා. සහ අපි ඒකට ඒක මත පද දඬුවම් දෙනවා ළමයින්ට. අපි මිනිස්සුන්ට කියන එක නොකර ඉන්න තිබුණා ඔබට කියලා. හැබැයි කවුරුර විසෝ නැහැ. මේ හේතු මත අනිවාර්යෙන් යා මරන්නමයි තිබුණේ කියලා කවුරුහරි කිව්වොත් නැත්තම් භෞතිකමේ ශරීරයේ මත ඒක වළක්වන්න ඒක මෙකනිසම් එකක් කිමිකල් රියැක්ෂන් එකක් ලෙස මැරුණා කියලා කිව්වොත් ක්‍රියාවක් විය හැකි ක්‍රියාවක් තියෙනවා ලෝකේ. ඒ විය හැකි ක්‍රියාව වළක්වන්නට ක්‍රමයක් නැහැ. මතක තියාගන්න. විය හැකි ක්‍රියාවක් තියෙන එක වළක්වන්නට ක්‍රමයක් නැති වෙනවා. එතන මේ ෆ්‍රී විල් එක කතා කරනකොට අර ඉදත් ගියේ කතාවක් හේතුඵල සම්බන්ධයෙන් මම එකක් කියපගත්ත තමයි ගන්න සියලු තීරණ වල සියල්ලෙන් සියල්ල හේතුර දැම්මොත් එහෙම එන ප්‍රශ්නයක් වෙයි. අර කවුරු කිව්වොත් එහෙම සතෙක් මැරුවා සතා මරන්න කියන්න පුළුවන් මේ හේතු ටික හේතුණා කියලා. නමුත් ප්‍රශ්නයක් අහන්න පුළුවන් එතකොට. මේ තිබිච්ච හේතුවන් ඔහු නොමර ඉන්න තිබුණේ නැද්ද ඔබට? නොමර ඉන්න තිබුණ නැද්ද? නොමර ඉන්න තිබුණාද? කියන ප්‍රශ්නේ අහුවොත් අපි හැමෝම පිළිගන්න දෙයක් කොහොදින්? එයා මයින්ඩ්ෆුල් වුණා නොමර ඉන්න තිබුණා. එයා අවධානය හිටන නොමර ඉන්න තිබුණා එයාට. එතකොට ඒකත් සියල්ලම හේතු වලට දාලා එහෙම චේන් එකට කියන්නේ යුනිවර්සල් චේන් ඔෆ් කෝසලිටි. මේක හැමතිස්සෙම හේතු වලටම දාලා ගියොත් එහෙම ඇයි සිහිය හටගන්නට හේතු වෙනවා නැති වෙන්න හේතු වෙනවා ආදී ලෙසට සියල්ලම හේතු වලට දාලා කතා කරොත් එහෙම සියලු තීරණ වලට නොමර ඉන්න හැකියාවක් තිබිලා නැහැ යාට. භෞතිකවාදෙත් එහෙමයි. කිමිකල් රියැක්ෂන් එකක්. මොකද ඉලෙක්ට්‍රෝන, ෆෝටෝන, නියුට්‍රෝන්ස් ඊට පස්සේ ක්වාක්ස්, ලෙප්ටෝන්ස් ටිකනේ තියෙන්නේ අතන. 17යිනේ තියෙන්නේ. ඒ මේක හැටියට. ඒ පාටිකල්ස් 17න්. ඒව නිසා කම්බිනේෂන්ස් නික එලිමන්ට්ස් 118ක් තියෙනවා ලෝකේ මූලද්‍රව්‍ය. ওই ටිකනේ තියෙන්නේ. ඒතර මේ ටික කොහොමද කරනවා නොකරනවා කියලා වාරණයක් පනවගන්න. ඒක වෙන්නට බෑ. ඒ නිසා ඔය හැමතැනම එන ගැටලුව තමයි ඒ වගේ තැන්වල එන ගැටලුව නිතරම අහන්න තමයි හොඳට ඒක හිතනකොට ඒක ලේසි නැහැ මේක දිරවන්න හිතන්න නිතරම සියල්ල හේතුන් මත සියල්ල හේතුන් මත කියලා කියන්නේ ධර්මයක් හටගන්න හේතුන් මත ඉගෙන වාදයක් නේ ධර්මයක් හටගන්න හේතුන් මත නමුත් ගන්න සියලු තීරණ වල ස්වභාවය හේතුන් වලටම ඇට්‍රිබියුට් කරලා අපි තිබුණොත් නැත්තම් සියල්ල භෞතිකයට දාලා තිබුණොත් සියල්ල මොලය ආදී ලෙස කතා කරලා තිබුණොත් කොහොමද ක්‍රියාවක් සිදු වුණාට පස්සේ එය නොකර ඉන්න තිබුණද කියන ප්‍රශ්නේ අහන්න බෑ ඊට පස්සේ. යමක් වෙන්නට නියමිත නම් ඒක ඒ විදිහම විය යුතුයි මොන. ඒක වාරණය කරන්නට ක්‍රමයක් ඇත්තේ නෑ. කෙලෙස් ප්‍රහාණය කරන්නට හැකියාවක් නෑ. කෙලෙස් දුරු කළා සසරෙන් එතර වෙන්නට පවා ගැටලුව මතුවෙනවා. ඒ නිසා ඒකත් විශේෂයෙන් හිතන්නට ඕන දෙයක්. ඔය ෆ්‍රී විල් මම භෞතිකවාදයෙන් නැවත එනවා. ඔය භෞතිකවාදයට ආවම තියෙන ලොකුම ඊට පස්සේ මේකෙදී වුණා. මේ භෞතිකවාදී අන්ඩර්ස්ටෑන්ඩින් එකයි ෆ්‍රී විල් එකයි දෙකම ප්‍රශ්නයක්. එපිෆිනොමිනල් වලදී ලොකුම ප්‍රශ්නේ වෙන්නේ වගකීම දෙන්නේ කාටද? ෆ්‍රී විල් එකක් තියනවද කියන ප්‍රශ්නේ. ඒකෙදී ෆ්‍රී විල් එක විස්තර කරන්නට බෑ. ෆ්‍රී විල් එක විස්තර කරන එකම ක්‍රමයයි තියෙන්නේ. භෞතිකයට අන්‍ය වෙච්ච අභෞතිකය තියනවා කියන කතාව.
තමයි චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන එක නැතුව තනිකර කෝසන් ඉෆෙක්ට් වලට විතරක් දාන්න බෑ. එහෙම නැතුව අර ප්‍රීවිස් කියන එක ගේන්න බෑ කියන එකයි මට නිකන් ආපු අදහස.
ඔව් ඒක අපි ඉදිරියේදී බොම්පින් හොඳයි. මම ඉදිරියේදී ඕක විස්තර කරනවා දීර්ඝ වශයෙන් කොහොමද අපි නාම ධර්මවල මේ තීරණ ගැනීම ආදී වූ සිද්ධිය අපි ඉදිරියේදී දීර්ඝ වශයෙන් මම තැන් තැන් වල කතා කරයි ඉදිරියේදී ඉදිරිපාඩම් වල. ඒක ඒ අදාළ තැන් වලදී සාකච්ඡාවට ගන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නාමය විලම්භති වෙනවනම් රූපය විලම්භති වෙනවනම් නාමයත් රූපයත් එක්වීමට ඇති අවශ්‍යතාවය කුමක්ද?
අවශ්‍යතාවය කියන ප්‍රශ්නේ අහුවොත් ඒකට උත්තරයක් නම් නැහැ. මොකද්ද අවශ්‍යතාවය කියලා? එතන මෙහෙම එකක් මට කියන්න පුළුවන්. ලෝක සත්වයාගේ කියන්නේ ධර්මතාවයක් ලෙස ගත්තම ධර්මත මේකේ මේකට හේතු පෙන්වන්න බැරි වෙයි. ධර්මතාවයක් ලෙස ගත්තම ලෝක පැවැත්මක් කියල එකක් තියෙනවානේ. මේ ලෝක පැවැත්ම සම්පූර්ණ වෙන්නේ නාමයේ තිබුණොත් විතරයි. අරමුණක් ගන්නවා මේ ජීවත් වෙනවා කියන සංඛ්‍යාවට යන්නේ රූපේ තිබුණොත් විතරයි. ඒක ෆිසිකලි කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා ලෝකේ හැදිලා තියෙන්නේ මේ නාම රූප දෙකේ එකතුවක් අනුව. එතකොට දැන් කවුරු හරි ඇහුවොත් ඇයි හාමුදුරනේ සිතක් තියෙන්නේ කියලා උත්තරයක් නැහැ බුදුදහමේ. ඇයි සිතක් පහළ වුණේ? ඇයි සිතක් කියලා දෙයක් තියෙන්නේ කියලා ඇහුවොත් උත්තරයක් නැහැ. ඇයි මේ පැවැත්ම තියෙන්නේ මොකද කියලා ඇහුවොත් උත්තරයක් නැහැ. ඒක හැමදාටම හේතුඵල සම්බන්ධයක් නිසා තිබුණා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඔබතුමාගේ ප්‍රශ්නේ මම ඒ කියන්නේ එහෙම ධර්මතාවයක් නම් අහන්නේ ඒකට උත්තරයක් නැහැ. ඒක එහෙම තමයි යන්නේ. That is how it is කියලා කියන්නේ. That's how it is. ඊට පස්සේ අහුවොත් මේ දෙක ඇයි එකටම තියෙන්න ඕනේ කියන ප්‍රශ්නම රූපකාණ්ඩෙදි කතා කරලා තියෙනවා. නාමය රූපය මත යැපෙන්න ඕනේ ඇයි කියන එක ගත්තම අපි සාමාන්‍යයෙන් තේරවාද කෝණයෙන් සමහර ආචාර්යවරුන්ගේ තොරතුරු වුණ අපිට පැහැදිලි වෙන දේ තමයි නාමය කියන එක දුර්වලයි. ඒක අභෞතිකයක් නේ. ඒක දුර්වලයි. ඒකට එන්න ඒ තරකයට එන්න හේතුව මම පස්සේ කියන්න. නාමය දුර්වලයි. නාමයට තනියම පවතින්නට බෑ. ඒකට භෞතිකයක උපකාරය ඕනේ. ඒ නිසා හැමතිස්සෙම නාම ධර්මය රූපයක් ඇසුරු කරනවා. රූපයක් ඇසුරු කරනවා. නමුත් නාමය විශේෂයෙන් ශක්තිමත් භාවයට පත් කරොත් එහෙම ධානය වඩලා අපිට රූපයෙන් තොරව නාමය පවත්වන තැනකට එන්න පුළුවන්. ඒකට අරූප ධානය. ඒක රේරුකාණේ චන්දිමල මහනායක මුත්‍ර දෙන්නේ මැටි කියන එක සාමාන්‍යයෙන් වතුරේ දිය වෙනවා. නමුත් පුච්චලා හොඳට වළඳක් හැදුවොත් එහෙම ඒ වළඳ වතුරේ ඉන්න පුළුවන් එයාට. එයාට දිය නොවී ඉන්න පුළුවන්. ඒ වගේ තමයි නාමය දුර්වල නිසා රූපේ උපකාරය ගන්න අවශ්‍යයි එයාට. නමුත් රූපේ උපකාරය අවශ්‍ය වෙනවා. නමුත් නාමය ප්‍රබල කරාට පස්සේ ධානාදී උපදවලා ඔහුට පුළුවන් වෙනවා යාත්ම භාවයේදී රූපෙන් තොරව පවතින. ඒ නිසා මූලික උත්තරේ තමයි නාමය දුර්වල නිසා රූපය අනුව රූපයට ඕනේ. රූපයට තනිවම ක්‍රියාත්මක වෙන්නට බෑ. තනියම ක්‍රියාත්මක වෙන්නට බෑ කියන එකේ තියෙන භෞතික දැන් හුලං හමනවා, ග්‍රහලෝක චලනය වෙනවා, වැස්ස වහිනවා වගේ චලනයන් සිද්ධ වෙනවා. නමුත් මේක යම්කිසි ක්‍රමයකට යම්කිසි purpose එකකට යම් විදිහකට චලනය වෙනවනම් මේක නියාමනය වෙන්නට ඕනේ. ඒ නියාමනය සිද්ධ කරන්නේ නාමය. ඒ නිසා හුදු රූපේ තිබුණොත් හුදු රූපේ විතරක් තිබුණොත් එතන ප්‍රශ්නයක් එනවා. මොන පදනමෙන්ද මේ විදිහට deliberate acts සිද්ධ වෙන්නේ? මේක නිකන් හරියට දැන් රොබෝ කෙනෙක්ව ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. ප්‍රෝග්‍රෑම් එකේදී ආයේ ප්‍රෝග්‍රෑම් එකට වැඩ කරයි. අපි කියන්නේ එහෙම ප්‍රෝග්‍රෑම්ස් නෙමෙයි. අපේ රේන්ජ් එක වැඩි ලොකුයි. රේන්ජ් එක ලොකුයි. ඒ නිසා තමයි න්‍යූරෝ සයන්ටිස්ට්ලා කියන කතාව තමයි මේකත් එක ප්‍රෝග්‍රෑම් එකක් වගේ තමයි. මේක ෆන්ක්ෂනල් ස්ටේට්ස් යන්නේ මෙතන. හරියට කම්පියුටර් එක තියෙන සොෆ්ට්වෙයාර් එක හાર્ඩ්වෙයාර් එක වගේ කතාවක් මෙතන යන්නේ. ඉතින් මොලේ ගොඩාක් සංකීර්ණ නිසා බිලියන ගාණක් න්‍යූරෝන්ස් තියෙන නිසා මේ ප්‍රෝග්‍රෑම් එක අපිට ලියාගන්න කාලයක් යයි. හැබැයි මේ ප්‍රෝග්‍රෑම් එක ලිව්වට පස්සේ මිනිහෙක්ගේ තියෙන සියලු ක්‍රියාකාරකම් අපිට උපකල්පනය කරන්න පුළුවන් වගේ තැනක තමයි උන් ඉන්නේ. අපිට මේක ප්‍රෙඩික්ට් කරන්න බැරි තාම මේ මොලේ කම්ප්ලිකේට් වැඩි නිසා කියන එක. නමුත් අපි පෞද්ගලිකව මම හිතන දෙයක් තමයි නෑ මිනිස්සෙගේ හිතීමේ සීමා, ක්‍රියා කිරීමේ සීමා මොලේට සීමා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ලොකු පරාසයක තියෙන සිදුවීමක්. එතකොට එවන් වූ පරාසයකට රූපේ පැමිණි ඇයි මොන හේතුවක් නිසාද? තව මොකක් හරි විශේෂ গুপ্ত, ඒකට කියන්නේ গুপ্ত කියලා. මොකද গুপ্ত කියන්නේ ඒක බෞ විද්‍යාව විස්තර කරගන්න බැරි නිසා යම් গুপ্ত දෙයක බලපෑමක් මේකේ තියෙන නිසා. ඒක තමයි නාමය කියලා කිව්වේ. එතකොට රූපයට යම් කිසි විදිහකට යම් කිසි ක්‍රමයකට ක්‍රියාත්මක වීම ආදී සිද්ධ වෙන්නේ නාමයේ ඇතිකල්ලි පමණයි. නාමයේ නැතිකල්ලි රූපයට පවතිනට පුළුවන් නාමයේ නැතුව ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි එතකොට දර කොටයක් වගේ මොකක්වත් කරගන්න බැරි තත්යකටපත් වෙනවා. හැබැයි මැෂින් එකක් වගේ හැදුවොත් එහෙම එයාව තවත් රූපයෙන්ම පරිපාලනය වෙන සිද්ධියක් බවටපත් වෙනවා. එයාට ක්වොන්ටම් මැකැනික්ස් වලට ගියොත් එහෙම ඒ ක්‍රමයෙන් විස්තර කරන දේ ඒක ප්‍රායෝගික නැහැ. මොකද ඒ ක්වොන්ටම් මැකැනික්ස් වැඩ කරන්නේ නැහැ ලොකු ඔබ්ජෙක්ට්ස් වලට. ඒක විස්තර වෙන්න දෙයක්. ඒ මොකද රෑන්ඩමිනිසම්. ඒතර ඔහේ නිකන් මොනවා කරයිද දන්නේ නැහැ. නමුත් මිනිස්සයා කියන කත්සතා ගත්තම එහෙම නෙවෙයි. සංවරයක් තියෙන තමන් තීරණ ගන්න, තමන් යම් හැදියාවකට ලක් වෙච්ච තමන්ට අවශ්‍ය නම් මුරණ්ඩු වෙන මේ වගේ හරි ඉන් කන්ට්‍රෝල් තැනක තමයි මිනිස්සයා කියන කෙනා ඉන්නේ. ඒතර ඒ නිසා මේක හුදු රූපය විතරක් කියලා කවුරු හරි තර්ක කරොත් විසඳන්නට තියෙන ප්‍රශ්න වැඩි. කතා කරන්න තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා රූපේට නාමයේ නැතුව පවතින්නට පුළුවන්. ඒක පැහැදිලි. මේ භෞතික දේවල් පවතිනවා, කම්පියුටරයක් පවතිනවා, අපේ ශරීරය මැරිලා පවතිනවා. සත්ව ශරීරවලට විතරක් කියනවා මේක කුණු වෙන්න පටන් ගන්නවා නාමයේ නැති වුණොත් කියලා. ඒක විශේෂ গুপ্ত සම්බන්ධතාවයක්. ඒක වෙනම කතාවක්. නමුත් රූපේට මේ විදිහට යම් කිසි අවිඥානික දේවල නැති ක්‍රමයට හැසිරෙන්නට හැසිරීමක් සිද්ධ වෙනවා නම් ඒකට රූපයෙන් අන්‍ය වෙච්ච යම් කිසිවක් එය නියාමනය කරන කිසිවක් තිබිය යුතුයි කියන එක තමයි එතන තර්කය. ඒ නිසා රූපේට නාමය අවශ්‍යයි, නාමයට රූපය අවශ්‍යයි කියන සම්බන්ධතාවය අපි වෙනු කරමු.
තේරුවන්
සමයි.
තේරුවන් සමයි. දැන් අපි බුද්ධ කාලේ ඉඳන් දන්නවා ත්‍රිවේදයේ කියන ග්‍රන්ථය මේක වැඩි පරණයි කියලා. ඒ වෙනසම තමයි නාම රූප සම්බන්ධතාවයේ තිබිලා තියනවාද? ඒක තේරවාදයක් එක්ක ගැළපීමක් ඇතිලා තියනවාද කියන එක දැනුමක් තියෙනවා.
මෙහෙමයි, මම සම්පූර්ණ වේදය හදාලා නැහැ. මම දන්න තොරතුරු අනුව නම් ආත්මය ගැන කතා කරන්නේ. ආත්මේ දැඩිවම කතා කරනවා. ඉතින් ඒ නිසා උපනිෂද් යුගයට එනකොට පරමාත්මය, ඒ කියන්නේ එකක් තමයි දෙවියන්ගේ නිර්මාණය ගැන කතා කරා. එකයි වේද යුගයක මම දන්න අධ්‍යයනයේ හැටියට. ඊට පස්සේ උපනිෂද් යුගයට එනකොට ඒක බුදුරජාන් වහන්සේ කාලේකට යුගයේ තිබුණා. මේ පරම ආත්මයක් කියලා දෙයක් තියෙනවා. ඒ ආත්මයෙන් බිඳිච්ච දේවල් තමයි මේ සියල්ලම. විශේෂයෙන්ම මේ සවිඥානික දේවල් සියල්ලම පරමාත්මයෙන් බෙදලා තියෙන. ඒ නිසා එන්ලයිට්මන්ට් එක කියලා කියන්නේ මමයි ඔබයි මේ හැම කෙනාම එකම ආත්මයේ දරුවෝ කියන තැනට අවබෝධයට පැමිණීම තමයි එන්ලයිට්මන්ට් එක. එතකොට අපි වෙන කෙනෙකුට හානි කරන්නේ නැහැ. මොකද මගේම ශරීරයේ කොටසක්, මගේම ජීවිතයේ කොටසක්. ඒ පරමාත්මයේ සමග එකතු වීම තමයි මොක්ෂය ලෙස හැඳින්වෙන්නේ. ඒ අවබෝධයට එන තාක්කල් මේ ගැළවිලා ආපු ආත්ම ටික සසර භවයෙන් භවයට සංක්‍රමණය සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඔය වේදය පැත්තට එනකොට පැහැදිලිවම ආත්මවාදයේ දැඩියම තියෙන එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අනාත්මවාදය ප්‍රකාශ කරමින් ඔය උපනිෂද් වාදයට විරුද්ධවත්, වේදයේ තිබිච්ච නිර්මාණවාදයට විරුද්ධවත් දැඩි ලෙස ප්‍රකාශ අදහස් ඉදිරිපත් කරපු ශාස්ත්‍රවරේ. ඉතින් ඒ නිසා මේ අනාත්මවාදය ගැන කතාවක් කොහොම එන්නේ නැහැ. අනාත්මවාදී ඉදිරිපත් කරපු සමහර දැන් තව වාද හයක් තියෙනවා. ඔගේ මේ මේ විශේෂයෙන්ම අර මොකද්ද චාර්වක ආදී වූ වාද හයක් තියෙනවා. ඉතින් ඒවල සමහරේවල මම දන්න තරමින් මේ නිෂේධය පවා පළ කරනවා. ඒ කියන්නේ මේ මේ ඒ කියන්නේ කුසල් අකුසල් නැහැ කියන தത്വයට පවා එන වාද මට මතක හැටි තිබිලා තියෙනවා. ෂඩ්ශාස්ත්‍රවරුන් කතා ගත්තා මෙතනදී. එතනදී එක්කෙනෙක් කතා කරනවා මෙහෙම අනාත්මය ගැන කතා කරපු පකුදකච්ඡායන කියලා කෙනෙක් ඉඳලා තියෙනවා. ඒක ඒක අපිට හම් වෙනවා දීගණිකායේදී. එතුමා කියන කතාව තමයි ඇත්තටම කඩුවකින් ගහලා තව කෙනෙක් මරනකොට මැරිච්ච කෙනෙක් නැහැ. සතර මහා ධාතුවක් අතරට සතර මහා ධාතුවක් ගියා විතරයි. මේක හරි ගොඩාක් කෙනෙක් කියපම මේක අභිධර්මයේ මේ කියලා තියෙන කෙනෙක් කෙනෙක්ට හිතෙන්නට පුළුවන්. සත්‍යය යනු ධර්ම හතක එකතුවක්. පඨවි ආපෝ තේජෝ වායෝ සුඛ දුක්ඛ ජීව. ඔය හත. මේ ඔවුන්ගේ ඒ කියන්නේ කාටවත් බෑ පඨවි විනාශ කරන්න. පටවියට බෑ පටවිය විනාශ වෙන්නත් වෙනස් වෙන්න. ඒවා ඒ ලෙසටම පවතිනවා. මරණයේදී පටවිය පොළවට, ආපෝ වතුරට, තේජෝ ගින්නට, ආවායෝ වාතයට, ඊට පස්සේ සුඛ දුක්ඛ ජීව ආකාශයට එකතු වෙනවා. මේක තමයි සොහොණින් එහාට කිසිවක් නැහැ. ඒතර මේකේ යම් අනාත්ම භාව පෙන්눔 කරනවා. මොකද යා කියනවානේ මරපු කෙනෙක් නැහැ, මැරිච්ච කෙනෙක් නැහැ. හුදු ධාතු වල එකතුවක් තමයි වැඩ කරන්නේ. මේ ජීවේ කියලා කතා කරලා තියෙනවා. මේ ජීවේ මොන අර්ථයෙන් කතා කරාද කියලා හිතන්නට අමාරුයි. ඒක ගැන තොරතුරු අපිට හම් වෙන්නේ නැහැ වැඩි. ඉතින් අපි හිපකල්පනය කරමු කේ අනාත්මය කතා කරා කියලා. මොකද යා කියන වචන වල තේරෙනවානේ මෙතන සත්වයක් නැහැ, පුද්ගලයෙක්, මරපු කෙනෙකුත් නැහැ, මැරිච්ච කෙනෙකුත් නැහැ. හුදු ධාතු ටිකක් ධාතු එකට ප්‍රවිෂ්ඨ වුණා විතරයි කියලා කතා කරනකොට එතන අනාත්ම ගතියද? එතකොට ඒක කොහොමද බුදුදහම වෙනස් වුනේ? ප්‍රධානම දේ තමයි හේතුඵල සම්බන්ධතාවය උඩ. බුදුදහමේ හැටියට නාම ධර්මයේ પરම්පරාව වශයෙන් පවතිනවා, රූප ධර්මත් પરම්පරාව වශයෙන් පවතිනවා. නාම ධර්ම ඇසුරු කරගෙන පවතින අප්‍රහීන කෙලස් කියලා දෙයක් තියෙනවා, අප්‍රහීන කර්මය කියලා දෙයක් තියෙනවා. මේ ශක්ති ගති විශේෂ නාමයේ රටල සියුම් මේ ගති විශේෂ ඇතිතාක් කල්, මේ ගති ස්වභාවයේ ඇතිතාක් කල් නාම ධර්ම પરම්පරාව මරණින් සිදෙන් නැතුව දිගින් දිගට පහළ වෙනවා. ඒතර වෙනස් වෙන තැන තමයි අර කියපු විදිහට අර ජීවියක් ලෙස ගත්තා, සුඛ දුක්ඛ ජීව කියලා ගත්තා. එයා කැඩුවා සුඛේ දුක්ඛේ ජීවේ කියලා. බුදුරජාණන් වහන්සේගේ ගති ස්වභාව ගොඩකට කැඩුවා. ගති ස්වභාව ගොඩකට කඩලා කිව්වා මෙතන සාරය කියලා දෙයක් ගන්නට නැහැ. ඊළඟට ওই ජීව කියන වචනය ගත්තට පස්සේ ජීව කියන වචනේ අර්ථ තියෙනවා. එකක් තමයි දිගින් දිගට නොයනස්ව පවත්නා වූ දෙය කියන දේ. නොයනස්ව එක දිගට පවතිනා වූ දෙය. ඉතින් එහෙම ජීවියක් නම් කතා කරේ පකුදකච්ඡායන නොයනස්ව පවතින ජීවියක් නම් ඒක බුදුදහමට එකඟ නැහැ. බුදුදහමේ හැටියට ජීවිතින්ද්‍රිය රූපය කියලා එකක් ජීවිතින්ද්‍රිය චෛතසිකය කියලා දෙයක් තියෙනවා. නමුත් ඒවා වුණත් ඉපදෙනවා බිඳෙනවා ප්‍රත්‍ය නිසා දිගින් දිගට පැවතගෙන යනවා. එක ධර්මයක් දිගට පවතිනවා කියලා එක බුදුදහම විශ්වාස කරන්නේ නැහැ, පිළිගන්නේ නැහැ. ඉතින් ඒ අනුව ගත්තම ඔය බුදුදහම විශේෂ වෙන, මම ඉදා කතා කරපු ක්‍රමෙට බුදුදහම විශේෂ වෙන තැන් දෙක කීපේ තමයි මොමන්ටරිනස්, මේ ඉපදෙනවා බිඳෙනවා කියලා ධර්ම પરම්පරාවක් තියෙන. මේ ධර්ම પરම්පරාවක් තිබීම නිසාම බුදුරණස්සේ තර්කයක්නේ, මේ ධර්ම වලට ආත්මය කිව්වොත් ආත්මය ඉපදෙනවා මැරෙනවා මොහොතක් පාසා. මේක කියන්නට අමාරුයි. දැන් ග්‍රීක දාර්ශනිකයෙක් හිටිය, ඇත්තටම එයා කියපු කතාවක් තමයි ඔබට එකම ගංගාවක් දකින්නත් ඒ ගඟට බහින්නත් බෑ, මොකද ගඟ වෙනස් වෙනවා. ඒ වගේම තමයි දකින මිනිස්සයාට ගඟට බහින්නත් බෑ කියලා. ඒ කියන්නේ මිනිස්සයාගේ රූපයත් වෙනස් වෙනවා කියලා ඔහු කතා කරා. හැබැයි ඔහු උනත් මේ ආත්ම සංකල්පේ මිදිච්ච බවක් නෑ. ඔහුත් ආත්මය කියන එක ගැන කතා කරලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය තමයි මෙතන ඉන්නේ. මේක අනාත්මයි කියලා කිව්වා. මේ අනාත්ම භාවය විස්තර කරා ක්‍රම කීපයකට. එකක් තමයි ඉපදෙනවා බිඳෙනවා කියන ධර්ම પરම්පරාවක්. ඉපදෙන බිඳෙන ධර්ම પરම්පරාවක් මෙතන තියෙනවා. ඒ වගේම ගති ස්වභාවල එකතුව පංචස්කන්ධයක්, ආයතන 12ක්. ඒ හැර මෙතන සත්වේ පුද්ගලය කියලා ගත යුතු දෙයක් නෑ. ඊළඟ එක තමයි මේ ධර්ම පවතින හේතු මත, හේතු නැති කල්ලි මේ પરම්පරාව මරණින් මත්තෙත් කන්ටිනියු වෙනවා හේතුඵල සම්බන්ධතාවය උඩ. ඔන්න ඔය කියන කතා තුන එකතු වෙනකොට ඊට පස්සේ අනිත් එක තමයි ඒ හේතු නිසා පැවතීමත් ඉපදෙනවා බිඳෙනවා නිසාත් වසඟේ නැහැ. වසඟේ පවත්වන්නට බෑ. කියන මෙන්න මේ කියන පැතිකඩ කීපෙම්ම කතා කරලා තමයි උන්වහන්සේ අනාත්මය කතා කරලා තියෙන්නේ. ඒ නිසා මෙබඳු අනාත්මයක් කතා කරපු ශ්‍රාවක ශාස්ත්‍රවරයෙක් තමයි. ඒ නිසා උන්වහන්සේ යුනික් වෙනවා. උන්වහන්සේ අද්විතීය වෙනවා. ඒ කියන්නේ අද්විතීය කියන්නේ දෙවෙනි කෙනෙක් උන්වහන්සේ වගේ දේශනා කරපු කෙනෙක් අපිට හම්බු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා වේදය නම් ගොඩාක්ම වෙනස් බුදුදහමට වඩා. වේදයට විරුද්ධව තමයි බුදුරජාණන්සේ ගොඩාක් ධර්ම දේශනා කළේ. ඉතින් ඒ නිසා මේ අනිත්යෙන් වල පවා මේ වගේ අනාත්මයක් දේශනා කරපු ශාස්ත්‍රවරයෙක් අපිට හොයා ගන්නට බැරි වෙනවා. මම හේතුඵල සම්බන්ධයේ ගැටලුවක් කියලා කියනවා, හිතන්න එපා මේ හේතුඵල සම්බන්ධය නිගේට් කරන්න යනවත් නැහැ කියන්නේ. එහෙම එකක් නෙවෙයි. සියලු ධර්මයෝ හටගන්නේ හේතුන් නිසා කියන වාදයක් නැහැ. ඒක ගැන වාදයක් නැහැ. ඕනම සිතක්, ඕනම චෛසික, ඕනම රූපයක් හටගන්නේ හේතු නිසා. හැබැයි ඒ හටගන්න නාම ධර්මවල ගන්න තීරණ, ඔය හොඳට හිතන්නේ කරුණ, ඔය තීරණ ඒවත් සියල්ල හේතු මතම නම් තීරණය වෙන්නේ. ඒක දැන් probability, possibility කතා කරන්න ඕනේ. ඒක මම මේ ප්‍රශ්නයක් විතරයි ඒකට උත්තරයක් දෙන්න ගියොත් එහෙම ඒක දීර්ඝව අපිට චෝදනා පරිහාර අරගෙන දවස් ගාන කතා කරන්න ඕන මාතෘකාව නිසා. ඒකට මේක සුදුසු තැන නෙවෙයි. හැම දෙයකටම පාඩම් මාලාවක් කරන සුදුසු තැන කියලා ගත්තින. එතකොට ඒකෙදි කියන්න ඕන දේ තමයි අපි ගන්න තීරණත් ඔය කියන විදිහට අර චිත්තචෛසික රූප ධර්මයේ හේතු නිසා හට ගන්නවා වගේ අපි ගන්න තීරණ සියල්ලත් ඔය විදිහටම හේතුන් මතම නම් හටගන්නේ. වර්තමාන වේවා පුරාණ වේවා අන්නේ හේතුන් මතම නම් මේක තනිකර හටගෙන තියෙන්නේ. මේක ඩිටර්මින් වෙනවා. මේක කලින්ම උපකල්පනය කරන්න පුළුවන්. ඊට පස්සේ එන ප්‍රශ්නේ තමයි කොහොමද අපි ක්‍රියාවක් වෙච්ච ක්‍රියාවක් නොකර ඉඳ තිබුණාද කියන ප්‍රශ්නේ එනවා. එතකොට දැන් සිත හටගන්න එක නවත්තන්න බෑනේ. හේතු නැති කලේ සිත හටගන්නවා. හේතු නැති කලේ අරක හටගන්නවා. එතකොට හේතුන් තිබුණා නම් ඒ තීරණයත් ඒ විදිහටම එනවා නම් ඒ තීරණේ වළක්වන්න ක්‍රමයක් නැහැ. එතකොට කෙනෙක් නෑ හේතු ටික වළක්වන්නේ. ඒ හේතු ටික අයින් කරන්න තීරණේ ගත්තේ කවුද? තීරණේ උනේ කොහොමද? හේතු එතන චේන් ඉෆෙක්ට් එකක්. ඒ කියන්නේ ධම්මලක් වගේ යනවා මේ. ඒක යුනිවර්සල් තියරි ඔෆ් කෝසලිටි. ග්‍රේට් කෝසලිටි. ඒ කියන්නේ ඒක අන්තිමට චේන් ඉෆෙක්ට් එක හැදුවට පස්සේ හැම හේතුවකටම හැම ඵලයක්ම හේතුවක් කොහොම හැදුවට පස්සේ ඒක ධර්ම සම්බන්ධයෙන් කතාවක් නෑ. අපි ගන්න තීරණත් ඒ ක්‍රමයටම නම් උනේ ඒ විදිහටම සම්පූර්ණ හේතුව ඇත්තනම් ඔබ නොදැනුවත්වම නියතවාදීට ගිහිල්ලා දැන් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ මේ විදිහට හිතුවේ නැහැ කියලා ධර්මය හටගෙන නිරුද්ධ වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්මය දැකලා සසරෙන් එතර වෙන්න මම මේ කියන කතාවේ තරම් ලොකුවට හිතර ගන්න ඕනේ නැහැ කොහොමත් අපි ජීවත් වෙලා තියෙන නියත අදහසක නෙවෙයිනේ එහෙම නියතයි කියලා කවුරුත් ඔතන ජීවත් වෙන්නේ නැහැ අපි කවුරුත් එහෙම නැහැ ජීවත් වෙලා භෞතිකවාදී ඉන්න මිනිස්සෙක්වත් නියතයි කියලා ජීවත් වෙන එක මම කියව බඩුවක් හොරගම් කරොත් එහෙම දඬුවම් දෙනවා මේ මිනිහට අපි වුණත් වරදක් වුණාම පසුතැවෙනවා ඒ පසුතැවෙන්නේ ඒ නොකර ඉන්න තිබුණා කියන පොසිබිලිටි එක ගැන. බුදුරජාණන් වහන්සේ කිව්වා මහදන සිටුවරයට මහදන සිටුවරයා තරුණ කාලයේ ධනයේ දුවනන් සිටුවරෙක් වෙනවා මහණුනා නම් රහත් වෙනවා. නමුත් මෙයා විනෝද වෙලා හිඟා කෑවා. ඒකෙන් ගම්මේ වෙනවා එයාගේ ජීවිතයේ මුල් අවස්ථාවේදී පොසිබිලිටි තුනක් තිබුණා කියන එක. එයාට ඕන නම් යෝනිසෝ මනසිකාරයෙන් කටුක රහත් වෙන්න තිබුණා. ආයෝජනය කළ සිටුවරෙක් වෙන්න තිබුණා විනෝද වෙලා හිඟා කන්න තිබුණා. මේ තුනම තිබුණානේ පොසිබිලිටි. ඒ තුනේ එකක එයා ගියා. එතකොට එහෙම තුනක් තිබෙන අය අනිවාර්යයෙන්ම සියල්ල හේතුඵල වශයෙන් ඒ කියන්නේ එයා ගත්ත තීරණත් එහෙමනම් තිබුණේ උද්‍රාංශර කියන්නව නෑනේ ඒ තිබිච්ච ඔක්කොම සින්ද සිද්ධාන්ත මත මෙයා හිඟවලටම යන්න ඕනේ. මට වෙන විකල්පයක් ඉන්න නෑ. ඇයි උන්වහන්සේ කිව්වේ පොටෙන්සිය Tamanට තිබුණා කියලා? පොටෙන්සිය තිබුණා ඒ කියන්නේ ඒ අවස්ථාව දෙයට තිබුණා සිටුවරෙක් වෙන්න රහත් වෙන්න හිඟා කන්න විනෝද වීම නිසා. එතන මේ තුනම තිබුණා. ඒ තිබිච්ච නිසා තමයි බුදුරාණන්සේක දේශනා කරේ. ඒ නිසා මං කියන්න මං අදහස් කරේ හේතුඵලවාදයට මේවා කරනවා නෙවෙයි අර අපි ගන්න තීරණත් ඒ ක්‍රමයෙන් ඔබ හිතුවොත් ඥානවන්ත පුද්ගලයෙක් ඔබගෙන් ප්‍රශ්නේ අහනවා කෙලින්ම ඔබ කියන විදිහට සියල්ල නියත වෙලා අවසන්යි කියලා. ඒ ප්‍රශ්نين ගැලවෙන්නට බෑ. ඒක ශ්‍රද්ධාව මතයි කියලා එහෙම අපිට තේරෙන්නේ නැහැ කියන එකක් නෑ. ඒක ඒක හෝන් ඉෆෙක්ට් එකක්. ඒ කියන්නේ හෝන් ඒ කියන්නේ අපි කියනවා ෆිලොසොෆි වල හෝන් එකක් කියලා. ඒ කියන්නේ ඔය වගේ තර්ක තියෙනවා. ඒකට මම ඉවස කරන්න දැන් කාල වේලාව අවසන් නිසා. එහෙනම් අපි දේශනාව අවසන් කරනවා අද දවසේදී. අද දවසේ කතා කරන්නට යෙදුනේ ද්විත්වවාදයේ සම්බන්ධයෙන් තිබිච්ච ඒකට එන පහරවල් ටික ගැටලු ටික. ඒවා උඩ තියෙන ලොකුම ගැටලුව ලෙස ඉදිරිපත් කරේ භෞතිකයේ සහ භෞතිකයේ අතර තියෙන අන්තර් සම්බන්ධතාවය පිළිබඳ ගැටලුව. අනිත් දවසේදී තේරවාදීන් කොහොමද ඒක විස්තර කරන්න කියන එක මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ රසකණ්ඩ දුරු පුණ්‍ය සම්භාරය තව තවත් ධර්මඥානේ භාවනාඥානේ දිනු කරගෙන නිවනින් සැනසෙන්නට හේතු වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතී පිණිසත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. බුද්ධ ශාසනං චිරන්තිත්තතු. බුද්ධ ශාසනං චිරන්තිත්තතු. බුද්ධ ශාසනං චිරන්තිත්තතු. සාදු සාදු සාදු.